ඊළඟට ගරු කාංචන විජේසේකර ඇමතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා.
ස්තුතිගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අද දවසේ විශේෂයෙන්ම මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව මෑතකදී බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකා විසින් එළිදක්වන ලද වාර්තාවක් පදනම් කරගෙන නැවත වතාවක් අපි මේ පාර්ලිමේන්තුවේ මෛතනෝ 3 හෝ 4 වතාව මේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව නැවත කතා බහට ලක් වෙන මොහොතක්. මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කතාව අවසන් කරෙත් මේක සොයන්න නම් අලුත් ආණ්ඩුවක් පත් වෙන්න ඕන වගේ කතාවක්. එස ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, පැහැදිලි මේ යෝජනාව ගෙන එන විපක්ෂයටවත් මේ පිළිබඳව කතා කරන කිසිවෙකුටවත් මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුවන් හොයන්න, එහෙම නැත්නම් පසුබිම හොයන්න, එහෙම නැත්නම් ඒ වැරදිකරුවන් සොයා දඩුවම් දෙන්න අවශ්‍යතාවයක් නෙවෙයි තියෙන්නේ. දේශපාලන වශයෙන් මේක අවියක් බවට පත් කරගෙන ඔවුන්ගේ තියෙන දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කරගැනීම ඇරෙන්න වෙනත් කාරණාවක් නැහැ කියන එක පැහැදිලි කරු මන්ත්‍රීතුමනි. දැන් මේ විවාදයේ යන මේ මොහොතෙත් මේ ඉදිරිපත් කරපු ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගයේ මේ මොහොතේ රැඳිලා සිටින්නේ මූලාසනයේ සිටින ඔබතුමයි, රිෂාඩ් බදුදින් මන්ත්‍රීතුමයි පමණයි මේ යෝජනාව ගෙන එන සමගි ජන බලවේගය ඇතුලේ. ඒකෙන්ම ගරු තේරෙනවා මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ වෙනුවෙන් තියෙන උනන්දුව. ගරු මන්ත්‍රීතුමනි, මේ විවාදය ඇතුලේ කතාබහට ලක්වෙච්ච බොහෝ කාරණා තියෙනවා. ඒකෙදි මම දැක්කා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත් එතුමාගේ කතාවේදී කිව්වේ අපරාධය වළක්වා ගැනීමට නොහැකි වූ සහ අපරාධකරුවන් සමග කටයුතු කරයි කියලා චෝදනා කරපු සියලු දෙනා දැන් ඉන්නේ ආණ්ඩුවේ කියලා. මම දන්නා එතුමා එහෙම නිගමනයකට ආවේ කොහොමද කියන එක. මොකද අපරාධය වළක්වා ගැනීමට නොහැකි වුණු එවකට පැවති ආණ්ඩුවේ අති බහුතරය තවමත් ඉන්නේ විපක්ෂය ඇතුලේ. ඒ වගේම එදා දවසේ ඒ මහමොළකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වුවයි කියලා චෝදනාව එල්ල වුණේ විශේෂම ජනතා විමුක්ති පෙරමුණේ එතුමන්ට. එතුමන්ගේ 2015 ජාතික ලැයිස්තුව නියෝජනය කරපු ඊබ්‍රහීම්ගේ පුතුණුවන් 2 සහ පවුලේ සාමාජිකයන් තමයි අද ඔප්පු වෙලා තියෙන කාරණාවලිනුත් තියෙන්නේ, සාක්ෂි වලින් තියෙන කාරණාවලිනුත් තියෙන්නේ. මේ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමත්, ඒ වැඩි පහසුකමක් ලබා දීමටත් මරාගෙන මැරෙන ප්‍රහාරයන් වලටත් එකතු වුණේ කියන එක. ඒ වගේම කරු මුලාසනේ මන්ත්‍රීතුමනි, මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ අපි කොච්චර වාද විවාද කරත් මේකේ සැබෑ මහමොළකරුවන් සොයා ගැනීම සඳහා යම් කිසි දෙයක් එකතු වෙයි කියලා. මේ රටේ දෙන බුද්ධිංශ පරීක්ෂණ කරන ආයතන, හමුදාව, පොලිසිය මේ පිළිබඳව කටයුතු කරලා තොරතුරු වාර්තා කරලා තියෙනවා. දැන් ගුණසනේ මන්ත්‍රීතුමනි, මේ කතාවේ දේශපාලන අරමුණක් බවට පත් වෙනවා කියන යම් හැඟීමක් මුලින්ම හරි ආරම්භ වෙන්නේ හිටපු නීතිපතිවරයා දප්පුල ලිවේරා මැතිතුමා කරපු ප්‍රකාශෙත් එක්ක. එතුමා තමයි විශ්‍රාම යන්න දවසක් තියෙන අවස්ථාවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරනවා මේකේ යම් අවිශ්වාස සාගත කටයුත්තක් තියෙනවා, මේක නිකන් දේශපාලන ස්වභාවයක් වගේ තියෙනවා කියන එක එතුමා හංගවනෝ කරපු ප්‍රකාශය ඇතුලේ. ඒ මූලාසනේ මන්ත්‍රීතුමනි, දැනටත් මේ පවත්වගෙන යන නඩුවලට එවකට හිටපු නීතිපතිවරයා හැටියට නඩු පවරන්නෙත්, කරුණු වාර්තා කරන්නෙත්, ඒ කරුණු පදනම් කරගෙන පරීක්ෂණ පවත්වන්නෙත් එදා දවසේ හිටපු නීතිපතිවරයා දප්පොල්ලිවර මැතිතුමා ඉදිරිපත් කරපු තොරතුරු අනුව. හැබැයි ඒ තොරතුරු කිසිවක කොහෙවත් කියවෙන්නේ නැහැ. කොමිසම් සභාවේ වාර්තාවේවත්, මේ පාර්ලිමේන්තුවේ පත් කරපු තේරීම් කාරක සභාවේ වාර්තාවේවත් දේශපාලන වශයෙන් සම්බන්ධකමක් තියනවා කියන එක. මම දන්නේ නැහැ මූලාසනේ මන්ත්‍රීතුමනි කොහේ හරි තියනවද කියලා. ඔබතුමන්ලා එදා ආණ්ඩුවේ ඉන්න වෙලාවේ පත් කරා තේරීම් කාරක සභාව. ඒ තේරීම් කාරක සභාවේ හිටියේ නැත්තේ එදා දවසේ දැන් අද පොදු ජන පෙරමුණ නියෝජනය කරන පිරිස පමණයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයෝ හිටියා. TNA සංවිධාන නියෝජිතයෝ හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස හිටියා. මේ වගේ හැම කඳවුරකම පිරිස් සිටියා. පොදුජන පෙරමුණේ නියෝජනය කරන පිරිස් සිටියේ නැහැ. හැබැයි ඒ වார்த்தාවෙවත් අඩුවතරමේ දේශපාලන වශයෙන් සම්බන්ධකමක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට. එහෙමත් නැත්නම් මේ දේශපාලන වශයෙන් කවුරුත් ඉන්නවා කියලා ඔබතුමාල්ලා එහෙම කරුණු ඉදිරිපත් කළ තිබුණෙත් නැහැ. මේ කොමිෂන් සභාව වார்த்தාව එහෙම කරලා තිබුණෙත් නැහැ. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්න අවස්ථාවේ ජනාධිපති කොමිසම දැම්මේ. ඒ කොමිසමේ වார்த்தාව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ, ප්‍රසිද්ධියටපත් කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා ජනාධිපතිර බවට පත් වුණාට පස්සේ එතුමාට වார்த்தාව ලැබුණ එක ඉදිරිපත් කරා. හැබැයි එහෙම වார்த்தාවලක් නැහැ. ඒ නිසා මේ channel 4 කියලා කියන්නේත් ගරු මූලාසනයේ മന്ത്രിතුමනි, දැන් මේ රටේ ආර්ථිකය ස්ථාවර කරමින්, රට නැවත ස්ථාවර කරමින් එන මොහොතක ඒ අස්ථාවර කිරීම සඳහා දෙන ලද කොන්ත්‍රාත්තුවක් මිසක් වෙන එකක් නෙවෙයි. channel 4 එක විසින් එහෙ ඒ පටිය එලිදැක්කුවාට channel 4 වගේම මෙහේ තියෙන නාලිකාවක් තමයි ඒකේ සම්පූර්ණ තිර රචනය, පටිගත කිරීම, ප්‍රසිද්ධ කිරීම මේ කියන කාරණා කරේ. දැන් සරත් කොංගහගේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වා එතුමාට ආරාධනා කරේ channel 4 නාලිකාවේ මේ හඬ මේ වීඩියෝ පටයට සම්මුඛ පරීක්ෂණයක් දෙන්න කියලා ආරාධනා කරේ මෙහි සිරස නාලිකාවේ මාධ්‍යවේදියෙක් කියලා. එතන අපිට හොයන්න වෙනවා මොකද්ද මේ සම්බන්ධය? මොකද්ද අවශ්‍යතාවය? මොකද්ද මේ අවුරුදු 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා සිදුවෙච්ච ප්‍රහාරේ පරීක්ෂණ කටයුතු යන මොහොතක නැවත වතාවක් වෙනත් දිශාවකට අවධානය යොමු කිරීම සඳහා අවුරුදු 4කට පස්සේ එක්තරා පුද්ගලයෙක් විසින් කරන ලද ප්‍රකාශයක් ජනාධිපතිවරණයකට ජයග්‍රහණය වෙනුවෙන් පාර කපා ගත්තා කියන එක හදන්න කියන එක. දැන් අපේ ජානක වක්කුම් රැමතුත් කිව්වා අපේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඉස්සෙල්ලා මෙරටේ පළාත් පාලන මැතිවරණයක් තිබුණා. පළාත් පාලන මැතිවරණේ ජයග්‍රහණය කරා පොදු ජන පෙරමුණ. ඒ 2018 පෙබරවාරි මාසේ ඊටත් අවුරුදු එකහමාරකට පස්සේ තමයි ජනාධිපතිවරණය පවත්වන්නේ. ඒ පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ අනාවැකියක් කරා එවකට හිටපු අධිකරණ ඇමතිවරයා හැටියට විජේදාස රාජපක්ෂ මැතිතුමා. ඒ අනාවැකිය පළ කරාම ඒ වෙලාවේ ආණ්ඩුවේ හිටපු පසුපල මන්ත්‍රීවරයෙක් වෙච්චවද පාර්ලිමේන්තුවේ නැති මුජිපර් රහුමන් මන්ත්‍රීතුමා නැගිටලා කිව්වා මේ අසත්‍ය ප්‍රකාශයක් කරන්නේ, බොරුවක් කරන්න කියලා. දැන් එතුමා තමයි විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් මේ වැඩමුළුව පැවැත්වුවේ. වැඩමුළුව පැවැත්වුවේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා මේ විවාදෙට මෙන්න මෙහෙම කියන්න, මේ කාරණා කියන්න කියලා සමගි යන බලවේගයට වැඩමුළුව පැවැත්වුවේ පෙරේද පළමුද දවස් දෙකේ මුජිබර් රහමාන් මන්ත්‍රීතුමා. ඉතින් ඒ මන්ත්‍රීතුමා තමයි මෙහෙ කිව්වේ නෑ එහෙම ISIS සංවිධානයේ කවුරුවත් නෑ, මේ කොහෙවත් මේ ලංකාවෙන් එහෙම ගිහිල්ලත් නෑ, එහෙම බොරුවට චෝදනා එල්ල කරන්න හදන්න එපා, ඒක දැඩි ප්‍රහාරයක් එල්ල කරා විජේදාස රාජපක්ෂ මැතිතුමාටත්. ඒ වෙලාවේ ඉඳලම ලොකු වෛරකින් එක කිව්වේ. සමේ තොරතුරු මම එකක් කියන්න ඕන ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපේ බුද්ධිංශ වලට තොරතුරු නොතිබ්බ නෙවේ. බුද්ධිංශ ලබා දීපු තොරතුරු ඔස්සේ කටයුතු නොකිරීම තමයි ප්‍රධාන වගකීම. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට චෝදනාවක් එල්ල වෙනවා ආරක්ෂක මණ්ඩලය කැඳෙව්වේ නැහැ, ක්‍රියාත්මක වුණේ නැහැ කියලා. මම අහන්න කැමති එවකට හිටපු රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය සාමය පිළිබඳ අමාත්‍යතුමා රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා, සමගි ජන බලවේගයේ අද ප්‍රධාන ලේකම්වරයා, එතුමාගේ නමට රාජ්‍ය බුද්ධි සේවයේ එවකට හිටපු අධ්‍යක්ෂකවරයා නිලන්ත ජයවර්ධන මැතිතුමා යවනවා 2018 පස්වෙනි මාසේ 19 වෙනිදා පිටු දෙකක ලිපියක් යවලා කියනවා. ඒ ලිපිය කියනවා සහරාන් කසීම් මොහමඩ් සහරාන් කියන පුද්ගලයා ගැන දැනුවත් කළා කියනවා. මෙවැනි ප්‍රචාරණයන් සිදු කිරීමත් සැලකිලිටගෙන මොහු පොලිසියේ විශේෂ අංශයක් හරහා අත්අඩංගුවටගෙන සමාජගත කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව නිරීක්ෂණය කරමි. මෙමෙ රාජ්‍ය බුද්ධිංශ ප්‍රධානියා 2018 පස්වෙනි මාසේ 19 වෙනිදා, එතකට ජනාධිපතිවරණෙකුත් නැහැ, ඔය දින 52 කියන වෙලාවකුත් නෙවෙයි, ඊටත් මාස 5කට ඉස්සෙල්ලා මෙතුමාට ලියුමක් යවනවා. ඉතින් මම අහන්න කැමති වගකීම් පැහැරහැරියා කියලා කියන පුද්ගලයෝ අතරේ මේ ලිපිය ලැබුණු රංජිත් මද්දුම වණ්ඩාර මැතිතුමා මොකද්ද ගත තීන්දුව? මේ ලිපිය යොමු කළ තියෙන රංජිත් මද්දුම වණ්ඩාර අමතර මන් දන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්නෝ මේ සභාවේ අරුවතර මෙහෙම ලියුමක් ආවා කියලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දැනුවත් කරාද කියලා මම දන්නේ නැහැ. රංජිත් මද්දුම වණ්ඩාර ඒ වෙලාවේ ඔබතුමාගේ හිටපු පොලිසිය විෂය භාර අමාත්‍යවරයා ඔබතුමාට මන් දන්නේ ලිඛිතව හෝ දුරකථනෙන් හෝ කතා කරලා කිව්ව මෙන්න මෙහෙම එකක් බුද්ධියන්සෙන් දීලා තියෙනවා මේක ඊළඟ ආරක්ෂක කවුන්සිලේ ගන්න කියලා. එහෙම එකක් දුන්නත් දන්නේ නැහැ. එතුමා කියනවා එහෙම එකක් කිව්වේ නැහැ කියලා. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ එහෙම එකක් කිව්වේ නැහැ කියලා. දැන් ඒ වෙලාවේ ආරක්ෂක කවුන්සිලය රැස් වුණානේ. එතකොට මොකද්ද ඒ වෙලාවේ ආරක්ෂාව භාරව එහෙම නැත්නම් පොලිසිය විෂය භාර අමාත්‍යවරයා කටයුතු කරේ? මේ වගකීම් පිළිබඳව චෝදනාව තියෙනවා. දැන් ඊට පස්සේ මම දැක්කා නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා නැගිටලා කියනවා මේ එතුමා ඒ වෙලාව හිටපු රාජ්‍ය අමති රංජිත් මද්දුම් බණ්ඩාරගේ දෙවනියා. එතුමා නැගිටලා කියනවා දින 52 තමයි මේ ඔක්කොම ටික වුනේ කියලා. මේ මතක් කරන්න ඕන දින 52ට අපිත් එකඟ නැහැ. දින 52ට ඒ වෙලාවේ බොහෝ දෙනෙක් අපි හිටියේ එහෙම ආණ්ඩු බලය අපිට ගන්න ඕනේ නැහැ, අපි මැතිවරණකෙන් අපි ගත යුතුයි කියන එක. හැබැයි නාලකද සිල්වා නිවාඩු යන්නෙත් අත්අඩංගුවට ගැනීමට මේ නියෝග දෙන්නෙත් රංජිත් මද්දුම් බණ්ඩාර අමාත්‍යවරයා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලේ ඔක්තෝබර් මාසේ 23 වෙනිදා දින 52 වෙන්නේ 28 වෙනදානේ. ඊට දින 5කට ඉස්සෙල්ලා තමයි නිවාඩු යවන්නේ. දැන් එතකොට මේ පැත්තට චෝදනා බෙල්ල කරන්න හදනවා නාලක සිල්වා ඉවත් කරා අත්අඩංගුවට ගත්තා මෙන්න මේකින්ද තමයි මේක නැවතුනේ. බුද්ධියංශ මේක තොරතුරු දුන්නේ නැහැ මේකින්ද තමයි මේක වුනේ. ආරක්ෂක කවුන්සිලේ රැස් කරේ නැහැ මේකින්ද තමයි වුනේ. මොකද ඊට පෙර කාරණා තියෙනවා. මම මේ කොයි වෙලාවකත් ගරු මන්ත්‍රීතුමනි කියන්න උත්සාහ කරන්නේ නැහැ රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා මේකට සම්බන්ධයි කියලා. මම කියන්න උත්සාහ කරන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මේකට සම්බන්ධයි කියලා. දේශපාලන කඳුරේ කවුරුත් මේකට සම්බන්ධයි කියලා. හැබැයි ඒ සියලු දෙනාම දැන් ඇඟිල්ල දික් කරන්නේ එදා දවසේ ආණ්ඩුවෙත් කටයුතු නොකරපු දේශපාලනේත් නොසිටපු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට. ගරු මුලසනේ මන්ත්‍රීතුමනි ඔබතුමත් නියෝජනය කරන පළාතේ මේ කටයුතු ආරම්භ වෙනකට නැගෙනහිර පළාතේ මේ පාස්කුවිරිදා ප්‍රහාරයට සිදුවෙන්න ඉස්සෙල්ලා අවස්ථා 10ක් තියෙනවා. විවිධ අවස්ථාවලදී 2016 ඉඳලා මේ සිදුවීම් සිදු වෙනවා. ඒකින්ද යම්කිසි අවධානයක් යොමු කළ යුතුයි කියලා 2016 පටන් ගන්න මේ සිදුවීම් ටික සහරන්ලගේ කණ්ඩායම් ටික. එතන මේ අතරතුරේ අද සමග ජන බලවේගය නියෝජනය කරන එවකට හිටපු අමාත්‍යවරයෙක්ට චෝදනාවක් එල්ල වුණා 2018 සහරාන්ගේ සහෝදරයා රිල්වාන් පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමක් කරලා ඔහුට තුවාල සිදුනම මඩ කලපුවේ අතුල් කරන රෝහලට රජයේ රෝහලට. එතන පින්තූර එනවා සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්තිවල රවුෆකින් මැමතුමා යනවා ඔහු බලන්න කියලා. මම දන්නේ නැහැ එතුමා ගියේ ඒකටද නැද්ද කියන එක. මොකද එතුමාගේ පිළිතුරෙන් දුන්නේ නැහැ ගැබිණි මාතාවක් බලන්න ගියේ කියලා. අපි ගැබිණි මාතාවක් ඉන්න විදියක් නැහැ. මේ ගැබිණි මහතාවගේ වාට්ටුවේ පිරිමි පුද්ගලෙක් ප්‍රතිකාර ගන්න හේතුවක් නැහැ. මම නැවත වතාවක් කියනවා මම මේකේ රවුෆකින් මැමතුමා මේකට සම්බන්ධයි කියලා නෙමෙයි. නමුත් ඒ සහරාන්ලත් එක්ක රිල්වාන්ලත් එක්ක දේශපාලන ගනුදෙනු කරපු සංවිධාන හිටියා. ඒ දේශපාලන වශයෙන් නොම ප්‍රයෝජනට ගත්තා. හැබැයි ඊට පස්සේ කියනෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරය බවට පත් වෙන්න තමයි දැන් නිකන් සහරාන් බෝම්බ පුපුරවා ගත්තේ වගේ කතාවක් කියන්නේ. මේ සැකය මට නම් ඇති වෙන්නේ මේ පිළිබඳව තොරතුරු තිබිලා කටයුතු නොකිරීම පිළිබඳව තීන්දුව තීරණ ගැනීම පිළිබඳව සිදුවෙච්ච ක්‍රමවේදයක්. ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි 2015 බල හුවමාරුවත් එක්ක පස්සේ වැඩි අවධානයක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි ඔබතුමාගේ ආණ්ඩුවට තිබුණේ විශේෂයෙන්ම තිබුණු ආණ්ඩුවේ හිටපු පිරිස් දඩයම් කිරීම. FCID එක දැම්මා, දූෂණ විරෝධී පෙරමුණ දැම්මා. දූෂණ විරෝධී පෙරමුණේ අනුර කුමාර දිසානායක, වසන්ත සමරසිංහල මේ වගේ කණ්ඩායම් වාඩි වුණා. බුද්ධිංශ පාවිච්චි කරෙත්, CID එක පාවිච්චි කරෙත්, ඒ වෙලාවේ තිබුණු ආරක්ෂක අංශ පාවිච්චි කරෙත්, මේ රටේ ආරක්ෂාව ගැන හොයනවට වෙනුවට සමහර තැන්වල ගිහිල්ලා බෙලි ඇත්තේ වීර කැටියේ වැසිකිළිය වලවල් පවා හාරලා බැලුවා තියනවද මොනවද මුදල් තියනවද මේ වතයි බැලුවේ විවිධ පුද්ගලයන්ගේ අපේ කුමාරවැල්ගම මැතිතුමාගේ වත්ත හැරුවා ඇවිල්ලා මෙන්න මේ වගේ දේවල් වලට තමයි කරේ දැන් මේ තොරතුරු තිබුණා නමයක් වවුනතිව් පොලිස් මුරපලේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනයට ලක් වුණා ඒක ඔස්සේ හොයාගෙන ගියේ නැහැ ඒ පාවිච්චි කරපු පිස්තෝලය පසුව වෙනත් අය අහසු වුණා වනාත විල්ලුවේ පුපුරන ද්‍රව්‍ය හමු වුණා වනාත විල්ලුවේ පුපුරන ද්‍රව්‍ය හමු වෙන්න ඔත්තුව දීපු කබීර් රෂීඩ් මැමතුමාගේ ලේකම්වරයට ඔළුවට වෙඩි තිබ්බා ඊට පස්සේ ඇවිල්ලා අවසාන මොහොතේ අප්‍රේල් 21 දී ඉස්සෙල්ලා සතියකට ඉස්සෙල්ලා නැවත වතාවක් නැගෙනහිර පළාතේ යතුරු පැදියක් පුපුරවා ගත්තා තහදී මේ බැලීමක් කරලා හැබැයි ඒ වෙලාවේ මාධ්‍ය ගියේ මොකද්ද අකුණු වැදිලා බයිසිකල් එක පුපුරලා ගියා කියලා අකුණු වැදිලා පුපුරලා ගියා කියලා දැන් මේ කටයුත්ත කරා බරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම නම් විශ්වාස කරන්නේ මේ තියෙන ක්‍රියාවලිය ඇතුලේ දේශපාලන හස්සයක් ඉඳගෙන Tamanta දේශපාලන වාසියක් ගන්න ඒ කටයුත්ත කරා කියලා ඒක පක්ෂ වෙන්න පුළුවන් විපක්ෂ වෙන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන් පොදු ජන පෙරමුණ වෙන්න පුළුවන් ශ්‍රී ලංකා එක වෙන්න පුළුවන් සමග ජල වර්ගය වෙන්න පුළුවන් මේ තනිකර අද මේ ක්‍රියාවලිය වෙනුවෙන් කටයුතු කරපු මිනිස්සු වෙන තැන්වලට hina වෙනවා ඇති පාර්ලිමේන්තුව ඇතුලේ ඇඟිල්ල දික් කරගන්න එක පිළිබඳව. ඇයි මේ පාර්ලිමේන්තුව ඇතුලේ හරියට නිකන් ඉඳගෙන මේ සහරාන්ගේ හිටපු බෝම්බ ගහන්න සැලසුම් කරේ මෙයා මෙයාගේ මැතිවරණයට මෙන්න මේක සැලසුම් කරේ මේ වගේ කතා තමයි අද සමාජයේ මතයක් බවට පත් වෙලා තියෙන්නේ. අරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි ක්‍රමවේදයක් හදන්න ඕන මේ බුද්ධිංශ වලින් මේ ලැබෙන තොරතුරු රාජ්‍ය බුද්ධිංශ වෙන්න පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන් විවිධ ආයතන වලින් වෙන්න පුළුවන් ඒක සම්බන්ධීකරණය කරලා ඒ වෙනුවෙන් ගත යුතු පියවර ගන්නත් නීතිමය වශයෙන් කටයුතු කරන්න පුළුවන් අනපනත් මේ පාර්ලිමේන්තුව තුල අපි සම්මත කරලා දෙන්න ඕන.
අතුවා තව විනාඩි දෙකක කාලයක්
තියෙනවා. ඔවුන්ට ආරක්ෂාව දෙන්න ඕන. දැන් මුලාසනේ මන්ත්‍රීතුමනි දැන් වැඩි යෝනේ නැහැ. මෙතන ඉන්න අපේ පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරු 75ක විතර වගේ ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරේ ඝාතනයට ලක් වුණා. ඒ මිනිස්සු කවුද කියලා හොඳට දන්නවා රූපරාමුවලක් තියෙනවා. හැබැයි ඒ රූපරාමුවල ඉන්න මිනිස්සු ගෙවල් ගිනි තියපු මිනිස්සු මන්ත්‍රීවරු මරපු මිනිස්සු අද හොඳින් එළියේ ඉන්නවා. ගහපු මිනිස්සු එළියේ ඉන්නවා. එහෙම මිනිස්සුන්ටවත් අද නඩු දාගන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඇයි? ඒ මේ නීතිවල තියෙන අනපනත්වල තියෙන දුර්වලතාවයන්. මොකක් හරි ලූප්හෝල්යක් හොයාගෙන ඒකෙන් ඕන එළියට යනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි සාධාරණ ඉෂ්ට වෙන්න නම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරණයටපත් වෙච්ච පිරිසට තුවාල ලැබුණු පිරිසට ඒ යුක්තිය ඉටු වෙන්න නම් මේ පාර්ලිමේන්තුව අපි පාවිච්චි කරගන්න ඕන. මේ channel 4 එක කියපු හින්දා මෙන්න මෙහෙම කියලා මඩ ගහන්න නෙවෙයි. මේ පාර්ලිමේන්තුවේ පුළුවන් තරම් අනපනත් අපි සම්මත කරලා. දැන් පහුගිය දවසේ චෝදනාව කියලා වුණා ගිනි තියපු ගෙවල් වල මන්ත්‍රීවරු ගිනිගත්තු ගෙවල් වල මන්ත්‍රීවරුන්ට වන්දි ගෙව්වා කියලා. වන්දි ගෙවන්න ඕන. හැබැයි වන්දි අය කරගන්න ඕන කාගෙන්ද? ගිනි තියපු උන්ගේ. මේ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරන්න ඕන. ගිනි තියපු මිනිස්සු අඳුනගෙන දිනන රූපරාමුවල ඉන්නෝ. මාධ්‍ය සටහන් වෙලා තියෙනවා. සමාජ මාධ්‍ය ඉන්නෝ. ගිය මිනිස්සු කවුද කියලා දන්නෝ? කුලප්පු කරපු මිනිස්සු කවුද කියලා දන්නෝ? අන්නේ වන්දි අය කරගන්න ඕන. අන්න එහෙම කරපු මිනිස්සුන්. ඒවට අනපනත් සම්මත කර ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරම ඇරෙන්න මේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව වාද විවාද කරලා කිසි පළක් වෙන්නේ නැහැ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. ඒ නිසා නැවත වතාවක් අපි කියනවා මේ සඳහා සාධාරණ ඉෂ්ට විය යුතුයි. ඒ වෙනුවෙන් නිවැරදි පුද්ගලයන් අත්අඩංගුවට ගන්න ඕන. ඒ වගේම මේ වගකීම් පිළිබඳව මග හැරපු පුද්ගලයෝ ගැන කතා කරන විට මම බලාපොරොත්තු වෙන පිළිතුරක් හරි දෙයි කියලා රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා මේ විවාදේ අවසන් වෙන්න කෝ පෙර ලිඛිතව කොහෙටද යවලා තියෙන්නේ රාජ්‍ය මේ විෂය බාර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා හැටියට ලිඛිතව ජනාධිපතිවරයාට එවකට අගමැතිවරයාට එවකට ආරක්ෂක ඇමතිවරයාට කවුන්සිලයට මෙන්න මෙහෙම එකක් ලැබිලා තියෙනවා මේ වෙනින් මම මෙන්න මෙහෙම පියවරක් ගත්තා කියන ලිඛිතව කරපු නිර්දේශය හෝ නියෝගය මේ සභාවේ පළ කරන්න කියන ඉල්ලීමක් කරමින් මගේ කතාව අවසන් කරනවා
බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා ඊළඟට ගරු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක්
කරු මුලාසනේ
13ක කාලයක් තියෙනවා
මන්ත්‍රීතුමනේ විශේෂයෙන්ම මේ අද සහ ඊයේ විවාදයට ලක්වන පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය ගැන කතා කරන විට මේ ගරු සභාවේ මීට පෙර අවස්ථා මගේ මතකයේ හැටියට 2020 සහ 2022 විවාද දෙකක් තිබුණා. 2022 විවාදය මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට කතා කරන්න අවශ්‍යයි කියලා ඉල්ලනවායි කියලා ආණ්ඩු පක්ෂයෙන් තීන්දුව කරලා දවස් 9ක් විවාදය කළා. අයවැය යෝජනා සම්මත කරන්න අපි දවස් කීයද ගන්න? පාර්ලිමේන්තුවේ මේ තරම් විවාදයට ලක්වෙච්ච කාරණයක් නැහැ. හැබැයි ඇයි ඒ තරම් දින ගාණක් එහෙම වෙන් කරන්නේ? පළවෙනි විවාදෙත් දෙවෙනි විවාදෙත් මේ විවාදෙත් ප්‍රධාන වශයෙන්ම කතා කරපු සෑහෙන පිරිසකගේ ඉලක්කය මාව තමයි මේකට අල්ලගෙන තියෙන්නේ, මම තමයි වැරදිකාරයා කියලා. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ, මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙච්ච දවසේ ඉඳලා අද වෙනකම්ම මම පාර්ලිමේන්තුවේ 2019 මේ මාසේ 9 වෙනිදා ප්‍රකාශයක් කළා, විශේෂ ප්‍රකාශයක් කළා ජනාධිපතිවරයා විදියට. ඒ වගේම වෙනත් උත්සව රැස්වීම් විවිධ අවස්ථාවල් වලදී මේ පිළිබඳව මම කතා කරලා තියෙනවා. ඒ හැමතැනම මම කිව්වේ කුමක්ද? මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු ආරක්ෂක අංශවලට හෝ බුද්ධි අංශවලට කිසිම කෙනෙක් මට දැනුම් දුන්නේ නැහැයි කියන එක. නමුත් ඒක මේ රටේ පිළිගත්තේ නැහැ ජනතාව. ඒ මොකද ආණ්ඩුවේම, මගේ ආණ්ඩුවේම මම පත් කරපු කැබිනට් ප්‍රකාශකම බෝපි පුරෝදාට පහවදා ගිහිල්ලා මේ ප්‍රෙස් එකක් තියලා කිව්වා ජනාධිපති පිටරට ගිහිල්ලා තියෙන්නේ මේක දැනගෙනයි එයා මේ ඔක්කොම මේකට මේ වග් කියන්න උනේ කියලා. එතකොට ආණ්ඩුවේ, මගේ ආණ්ඩුවේම ඇමතිවරයෙක් කිව්වහම ඒක ඉස්සෙල්ලා ජනගත වුණා. ඊළඟට විපක්ෂෙත් ඒක කියන්න පටන් ගත්තා, මාධ්‍යත් කියන්න පටන් ගත්තා, කාදිනල් උන්නාසෙත් කියන්න පටන් ගත්තා. මේ ඔක්කොම කියලා මේ හැම කෙනෙක්ව කිව්වේ වගකී යුත්තා මමයි කියලා. නමුත් ගරු මන්ත්‍රීතුමනි, ස්මුලාසනේ මම මට මිලියන් 100ක් වන්දි ගෙවන්න අගමිනිසුතුමා ඇතුළු විනිශ්චයකාරතුමාලා 7 දෙනෙකුෙන් යුත් බෙන්ච් එකෙන් ඒ විනිශ්චයාසන මණ්ඩලයෙන් දුන්න නඩු තීන්දුව මම අද සභාගත කරනවා. මේ නඩු තීන්දුවේ ඉතාම පැහැදිලිව කියනවා අගවිනිසුරතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු 7 දෙනාගේ විනිශ්චය මණ්ඩලය පැහැදිලිව කියනවා හිටපු ජනාධිපතිවරයාට කිසිදු බුද්ධි අංශයකින් හෝ ආරක්ෂක අංශයෙන් හෝ පොලිසියෙන් කිසිම කෙනෙක් මේ පිළිබඳව දැනුවත් කරලා නැහැයි කියලා මේ අගවිනිසුරතුමා ඇතුළු 7 දෙනෙක් අස්සංගර උඹේ මේ වාර්තාවේ තිබෙනවා, නඩු වාර්තාවේ. මම මේක සභාගත කරනවා. මේක මම දන්නේ නැහැ කී දෙනෙක් කියවලා තියෙනවද කියලා. සමහර අය ඔහේ කියවනවාට කියවනවා, ඔය කියවනවාට කියවනවා. ඔව්, මිනිහා තමයි මේකට වගේ යුත්තා. එයා තමයි නායකයා, එයා තමයි ආරක්ෂක ඇමති, එයා මේක බලා ගන්න ඕනේ. ඊළඟට කියනවා මම මේ මොකද්ද මේ ආරක්ෂක මණ්ඩලේ රැස් කරලේ නැහැයි කියලා. මම 2016 ඉඳලා මේ ආපු තොරතුරුත් එක්ක මම ආරක්ෂක මණ්ඩලයේදී උපදෙස් දීලා තියෙනවා. ඒ මොකද 2016-17 ලෝකේ රටවල් ගණනාවක IS ප්‍රහාර ඇති වුණා. ඒ IS ප්‍රහාර ඇති වෙච්චාම මේ ප්‍රහාර ප්‍රසන්ටේෂන් මේ ඉදිරිපත් කිරීම කළා ආරක්ෂක මණ්ඩලයට ජාතික බුද්ධි අධ්‍යක්ෂක. මං ඒ හැම වෙලේම කියපු දෙයක් තමයි දැන් මේම ගහලා තියෙනවා ඇමරිකාවේ හැම තැනම, යුරෝපයේ රටවල් මේවට, ඔස්ට්‍රේලියාවට, ඉන්දියාවට, මැලේසියා, ඉන්දුනීසියා මේ ඔක්කොටම ගහලා තියෙනවා. ඒක නිසා මේ රටේ මෙහෙම දෙයක් වෙන්න කිසිසේත්ම ඉඩ තියන්න එපා කියන එක මම බොහොම පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා. සමහර අය කියනවා ආරක්ෂක මණ්ඩලේ මං කැඳවලා හිටන් සහරාන් අත්අඩංගුවට ගන්න කිව්වේ නැහැලු. සහරාන්ට මේ වරෙන්තුවක් කියන්නේ 2017 ඉඳලා. 2017 ඉඳලා වරෙන්තුවක් තියෙන මිනිහා අල්ලන්න ජනාධිපති යන්න ඕනේද? ජනාධිපති පාතාලය අල්ලන්න යන්නේ නැහැ, ජනාධිපති මිනිමරු අල්ලන්න යන්නේ නැහැ, ජනාධිපති ස්ත්‍රී දූෂකව අල්ලන්න යන්නේ නැහැ, ජනාධිපති කුඩුකාරව අල්ලන්න යන්නේ නැහැ. ඒවට අල්ලන්න මිනිස්සු ඉන්නවා. ඒවට පොලිසිය සහ අනිකුත් බුද්ධිංශ සහ ඒ ආරක්ෂක අංශ තියෙනවා ඒවට. එතකොට ඒගොල්ලන්ට මොනවා හරි විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ජනාධිපතිට කියන්න පුළුවන්, ආරක්ෂක මණ්ඩලයේම ඕනත් නැහැ කියන්න පුළුවන්. මම 2019 ජනවාරි මාසයේ ආරක්ෂක මණ්ඩලයේදී ගරු මන්ත්‍රීතුමනි මම බොහොම පැහැදිලිව ඇහුවා මෙච්චර කියලාත් මේ මිනිහව ඇයි තාමත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා. මම දවස් 9ක් කොමිෂන් සභාවට ගෙන්නපු මාව මම කොමිෂන් සභාවේදී බොහොම පැහැදිලිව වක්‍රව මම කිව්වා මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට සිතන්න තිබුණා මම කියපු දේ කුමක්ද කියලා. නමුත් කොමිෂන් සභාවත් අර ආරක්ෂක අමාත්‍යංශයේ මේ දැනුත් ඉන්නවද මන් දන්නේ නැහැ. මේ 2019 පත් වුණා කවුද ආරක්ෂක උපදේශකවරේ මහාචාර්යවරේ කොහෙද ඉන්න මේ බුද්ධියත් මේ මහා ලෝකෝත්තර මිනිස්සෙක් මේ ඊයේ පෙරේදා පොතක් ලෝන්ච් කරා. දැන් මේ පොතටත් දැන් නඩුවක් දාලා තියෙනවා. එතකොට මේ සියලු දෙනාම මම පැහැදිලිව කියන්නට ඕනේ මම ජනවාරි මාසේ ආරක්ෂක මණ්ඩලයේදීත් කියලා තියෙනවා. ඊළඟට මගේ අතට පොලිසියාවේ අවුරුද්දයි මගේ අතේ තිබුණේ. මගේ අතට පොලිසිය ඇවිල්ලා මාස 4ක් ඇතුළත තමයි බෝම්බ පිපිරුවේ. ඒ මොකද දින 52 ආණ්ඩුවෙන් පස්සේ 2018 දෙසැම්බර් මාසේ ඉඳලා අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙනකොට බෝම්බ පිපිරුවා 2019. එතකොට මේ බෝම්බේ පුපුරන මේ විදිහට බෝම්බ පුපුරනකොට අවුරුදු 4ක් පොලිසිය තිබුණේ මගේ අතේ නෙවෙයි. එතකොට දැන් මේ විජේසේකර මිතුමා කියපු කාරණාව වුණත් මේවා සැලකිල්ලට ගන්න ඕනේ. පොලිසිය බාර ඇමතිවරු කීප දෙනෙක්ම හිටියා. ඔව්.
2018 ඔක්තෝබර් 25
ජිත් මත මණ්ඩාර
මම
දින 52 මේකෙන් පස්සේ පුතුමා නීති හා සාමය ඇමති.
නෑ. මම නීති හා සාමය ඇමති උනේ 2018 දෙසැම්බර් මාසයේ ඉඳලා දින 52 ආණ්ඩුවෙන් පස්සේ.
නෑ මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කාලේ.
නෑ. මම
තුමයි
ඇමති. තමුන්නාංශලා හොඳට හොයලා බලන්න පොලිසිය මගේ අතේ තිබුණේ නැහැ. තමුන්නාංශලාගේ අතේ තිබුණේ. එතකොට මම මේ ඔබතුමාට වැරද්දක් කියනවා නෙවෙයි. එතකොට ඒ විදිහේ බෝම්බ පිපිරුවා. බෝම්බ පුපුරපුවාම ඊළඟට දැන් අනික් කාරණාව තමයි මම පැහැදිලිව කියන්නට ඕනේ. ප්‍රධාන වශයෙන්ම බෝම්බ පිපිරුවාට පස්සේ සති 3ක් ඇතුළත මම සම්පූර්ණයෙන්ම සාරාන්ගේ මුළු ත්‍රස්ත සංවිධානයම විනාශ කරලා ඉවර කෙරුවා.
කරු ජනාධිපතිතුමනි
විනාශ කරලා ඉවර කෙරුවා.
කරු මුලාසනේ මන්ත්‍රීතුමනි ජනාධිපතිතුමනි මම මේ කියන්නේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ඉන්න නිසා මම මේ කියපු ලිපිය යන්නේ 2018 පස්වෙනි මාසේ 19 වෙනිදා. ඒ කියන්නේ මේ දින 52 කියන කාලෙට ඉස්සෙල්ලා. එතන යන්නේ
ඒක වෙන්නේ
නීතිය හසක්.
හරි. එතකොට මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ ජාත්‍යන්තර බුද්ධිංශ ගණනාවක් මේ රටට ආවා. ලෝකේ බොහොම ප්‍රබල බුද්ධිංශ ආවා. ඇමරිකාව ආවා, ඉන්දියාව ආවා, ඕස්ට්‍රේලියාව ආවා, සිංගප්පූරුව ආවා, ඊශ්‍රායලය ආවා. සමහර අය මෙහෙන් යවා ගන්නත් බැරි වුණා. මං ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයාටයි යන්න කිව්වා. මේ කොහොම හරි මේගොල්ල යවන්න මේකෙන්. දැන් මේගොල්ල මේකේ පදිංචි වෙලා ඊළඟ පාසුව එක නෙවෙයි වෙන දේවල් හොයන්න පටන් ගන්නවායි කියලා. ඒක නිසා මොකද අපි දන්නවා සමහර දේවල් සිද්ධ වෙන හැටි. එතකොට ඒ බුද්ධිංශ වාර්තා පිළිබඳව අද වෙනකන් පැහැදිලි රටේ ජනතාවට කිසිදු තොරතුරක් ඒ බුද්ධිංශ වාර්තා පිළිබඳව ඒවැය තිබුණේ මොනවද කියලා නැහැ. අනික් කාරණේ තමයි අවුරුදු 3ක් විතර පාස්සු කොමිෂන් සභාව රැස් වෙලා ඒගොල්ල කොමිෂන් සභාවේ හිටපු බම්පත් කරපු විනිශ්චයකාරතුමාලා සහ හිටපු විනිශ්චයකාරතුමාලා පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් 5 දෙනෙක් හිටියා කුණසාරිස්වරු විදියට. ඒ කොමිෂන් සභාවේ ඒ වාර්තා තුල ප්‍රධාන වශයෙන්ම මම පැහැදිලිවම කියන්නට ඕනේ ඒ වාර්තා බාර දුන්නා කොමිෂමේ සභාපතිතුමා සහ කොමසාරිස්වරු ගිහිල්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට. ගෝඨාභය ජනාධිපතිතුමාට මේක බාර දෙනකොට ඒ බාර දෙන අතරේ වෙනම ෆයිල් එකක් ගෝඨාභය මහත්මයාගේ අතට දුන්නා. මේක නීතිපතිට දෙන්නත් එපා, වෙන කාටවත් දෙන්න එපා, ඔබතුමා විතරක් තියාගන්න කියලා හිටන්. එතකොට අපි අද කිසි කෙනෙක් දන්නේ නැහැ ඒ වාර්තාවේ තියෙන්නේ මොනවද කියලා. ඒ වාර්තාව එළියට ආවේ නැහැ. එතකොට අපි දන්නේ නැහැ මොකද්ද ඒ වාර්තාවේ තියෙන්නේ කියලා. ඉතින් ඒත්කම දැන් මේ තත්ත්වයන් එක්ක අනික් කාරණේ කියන්න ඕනේ. දැන් මේ Channel 4 චිත්‍රපටියත් එක්ක තමයි මේ කතන්දරයක් දැන් එළියට ඇවිල්ලා තියෙන්නේ. එතකොට 2019 ජනාධිපතිවරණේ වෙලාවේ විශේෂයෙන්ම ගෝඨාභය ජනාධිපතිතුමා එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම සටන් පාඨය තමා ජාතික ආරක්ෂාව. ජාතික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, ජාතික ආරක්ෂාව. හැබැයි ජාතික ආරක්ෂාව අවසානයේ අරගලෙන් අවසන් වුණේ කොහොමද කියලා හැම කෙනෙක්ම දන්නවා. මං ඒ ගැන කියන්න කාලය ගන්නේ නැහැ. එතකොට ඊළඟට අනිත් පැත්තෙන් ගත්තාම මේ මම පත්කල කොමිෂන් වාර්තාවේ සමහර කරුණු ගැන මම පුදුමයටපත් වෙනවා. ඒ මොකද මම පුදුමයටපත් වෙන්නේ මම පත් කරපු කොමිෂන් සභාව ඇත්තටම හරි හැටි කටයුතු කරලා ඒ කොමිෂන් සභාවේ වාර්තාව මම ජනාධිපති ධූරයේ ඉන්න අවස්ථාවකදී දුන්නා නම් එහෙම ඔය කොමිෂන් සභාවේ තියෙන්නේ ඔය කරුණු නෙවෙයි. මීට වඩා වෙනස් කරුණු තියෙන්නේ. කොමිෂන් සභාවේ අවසානයේ කියනවා හිටපු ජනාධිපතිවරයාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකිය කියලා තියෙනවා. එතකොට මේ කොමිෂන් සභා වාර්තාව ගිහිල්ලා ගෝඨාභය ජනාධිපතිතුමාට දුන්න වෙලාවේ දෙන වෙලාවෙම පීබී ජයසුන්දර මහත්තයා එතන ඉඳලා ඇහුවා ඕකේ තියෙනවද මේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගැන මොනවා හරි තියෙනවද කියලා. එතකොට මොකද්ද දුන්න උත්තරේ කොමසාරිස්තුමාලගෙන් එක්කෙනෙක් කිව්වා මේකේ තියෙන විදිහට අවශ්‍ය නම් එයාට නඩු දාන්නත් පුළුවන් අවශ්‍ය නම් නඩු නොදා ඉන්නත් පුළුවන් කිව්වා. එතකොට දැන් මට මිලියන් 100ක් මේ වන්දි ගෙවන්න දීලා තියෙන්නේ මේ නඩු වාර්තාවේ තියෙන විදිහට මම කිසිම දැනුවත් වීමකින් නෙවෙයි මේකේ පැහැදිලිව කියනවා මේ නඩු වාර්තාවේ අගවිනිසුරුතුමා ඇතුළු 7 දෙනෙකුගේ බෙන්ච් එකේ වාර්තාවෙන් කියනවා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරියෙන් යම් කිසි බරපතල වැරැද්දක් කළොත් ඊට ජනාධිපතිවරයාද වගකිය යුතු වන්නේය. අන්න ඒ යටතේ තමයි මට මේ මිලියන් 100ක් ගහලා තියෙන්නේ. එහෙම නැතුව මේ වෙන කාරණයක් නෙවෙයි මේ 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 වන්දිය දීලා තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම ප්‍රධාන වශයෙන්ම මම කියන්නට ඕනේ මම දැන් අද උදේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතතුමා හම්බ වුණා ශ්‍රී ලංකාවේ සිටිනා. මම එතුමාට ලිපියක් බාර දුන්නා. මගේ ලිපියේ මම සඳහන් කළේ එක පැත්තකින් මම පෞද්ගලිකවත් අනිත් පැත්තෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් මේ ලිපිය දුන්නේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතතුමාට. අපි ඒකේ ලිව්වේ ජාත්‍යන්තර පරීක්ෂණයක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. ඒ මොකද ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්න ගිහිල්ලා ඊළඟට LTT එක එහෙම නැත්නම් තමිල් ඩයස්පෝරාව ඒගොල්ල කිව්වොත් පාස්කු එකට ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවා නම් අවුරුදු 30ක් තියපු යුද්ධයට ඇයි ජාත්‍යන්තර පරීක්ෂණයක් නැත්තේ කියලා මෙතන මුල් බැහැගෙන මේ අපේ රටට මේ රටේ ස්වෛරීත්වයට සහ ස්වාධීනත්වයට යම් කිසි ප්‍රශ්නය මතුවෙන්න පුළුවන්. ඒක නිසා මේ රටට ආදරේ තියෙන කෙනෙක් විදිහට තමයි මම මේ අද ලිපියේ දුන්නේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතතුමාට. ජාත්‍යන්තර පරීක්ෂණයක් ලැබෙයි ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණය
ඔබ කාලය අවසානයි
නිසා ඒ කාර්ය මණ්ඩලයක් දාලා පරීක්ෂණයක් පවත්වන්න. හැබැයි ජාත්‍යන්තර වශයෙන් අපිට විශේෂයෙන්ම ටෙක්නිකල් ඇසිස්ටන්ට් මේ තාක්ෂණ සහාය අපිට ලබා දෙන්න. ඒ මොකද අද ලංකාවේ තිබෙන මම දන්නවා ආරක්ෂක ඇමති විදිහට මම හිටපු නිසා ප්‍රභාකරන් මැරෙන කොටත් මම තමයි ආරක්ෂක ඇමති. එතකොට ඒක නිසා මම දන්නවා ලංකාවේ තිබෙන ආරක්ෂක අංශවල උපකරණ ගත්තාම බොහෝ තොරතුරු සොයා ගැනීම සම්බන්ධයෙන් අද ලෝකයේ බලවත් දියුණු සංවර්ධනය වූ යුදමය වශයෙන් ඉතාම ශක්තිමත්ව තිබෙන රටවල්වල තිබෙන ඉහළම වටිනා තාක්ෂණික උපකරණ නැහැ අපි ගාව. එතකොට ඒ වගේම තාක්ෂණික උපදෙස් අපිට දෙන්න පුළුවන් විශේෂඥයන් හරහා අපිට උපදෙස් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වැඩකට ගියොත් මේ රටේ මේ තියෙන අද තියෙන ප්‍රශ්නත් එක්ක තවත් පැත්තකට මේ රට කැරකිලා වෙනක් තවත් ජංජාලයක් මේ රටට වෙන්න පුළුවන්. ඒක නිසා තව ඕන නැති ලෙඩ දාගන්න ඕනාවක් නැහැ. මේකට අර විදිහේ පරීක්ෂණයක් පැවැත්වීම තමයි විශේෂයෙන්ම සුදුසු වෙන්නේ. ඒක නිසා මම පැහැදිලිවම කියන්නට ඕනේ මම අද ඒ බාර දුන්නා වගේම අනිත් පැත්තෙන් UN එකට අපි ප්‍රධාන වශයෙන් ඉල්ලන්නේ මේ තාක්ෂණය ලබා දෙන්නයි. දැන් ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරය. ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරය විශේෂයෙන්ම විසිදු වෙලා 50,000කට වැඩිය මැරුණා. ඇමරිකන් ජනාධිපති මම වගේ කොමිෂන් එකක් පච්චෙරුවා. කොමිෂන් වාර්තාවෙන්ද අවුරුදු 3ක් ගියා. දැන් ලෝකේ රටවල් 27කට නැන්නම් 28කට ISලා පහුගිය කාලේ ගහලා තියෙනවා. හැබැයි සමහර රටවල් වල තවමත් නැහැ අවසන් පරීක්ෂණ වාර්තාව. ඒ වගේම ඇමරිකාවේ වාර්තාව දෙන්න අවුරුදු 8ක් 9කට වැඩිය ගියා අවසන් වාර්තාව දෙන්න. එතකොට ඇමරිකන් ජනාධිපතිවරයා පත් කරපු කොමිෂන් සභාව මම ඒ කොමිෂන් සභාව වාර්තාව මම පත් කරපු කොමිෂමට මම ඉදිරිපත් කළා මම කියෙව්වා ඒක. ඒ කොමිෂන් සභාව වාර්තාවේ බොහොම පැහැදිලිවම කියනවා මේ සිද්ධිය පිළිබඳව ඇමරිකාවට සති දෙකකට කලින් බුද්ධිංශවලට තොරතුරු ලැබී ඇත. එහෙත් මේ
මතුමා කාලය අවසානයි
ඊට වඩා පිරිසක් මිය ගිය මේ සිද්ධියේදී දේශපාලඥයෙකුට හෝ ඇමරිකාවේ ආරක්ෂක අංශවලට හෝ ඇමරිකන් බුද්ධිංශවල නිලධාරීන් කිසි කෙනෙකුට දඬුවම් කිරීම සුදුසු නැත කියලා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ කියන්න හේතුව තමයි මම ඒකත් හොයලා බැලුවා මේ ඇමරිකාව පැත්තෙන් ඇයි මෙහෙම මේ වාර්තාවේ තියෙන්නේ කියලා. ඒකේ තියෙන්නේ ඒ මොකද ආරක්ෂක අංශ සහ බුද්ධිංශවල නිලධාරීන් මේකට මහන්සි වෙලා නමුත් අවසානයේ ඒගොල්ලන්ට බැරුව ගියාට පස්සේ ඒත් ඒගොල්ලන්ට කවුරු හරි හිරේ දැම්මොත් රස්සාවල් නැති කෙරුවොත් ඊළඟට ආරක්ෂක අංශවල බුද්ධිංශවල ඉන්න අයගේ මානසික වශයෙන් විශාල කඩාවැටීමක් වෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒගොල්ල හරියට රාජකාරිය කරන්නේ නැතුව යනවා. ඒගොල්ලන් ඇඟ බේර ගන්න වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ විදිහේ කළ යුතුයි කියලා තමයි ඒකේ සඳහන් කරලා
තිබෙන්නේ.
ඉතින් ඒක නිසා ප්‍රධාන වශයෙන්ම මම සඳහන් කරන්නට ඕනේ දැන් මේ ප්‍රධාන ලෙස මේ පාසු ප්‍රහාරය පිළිබඳව කියන විට මම මගේ කතාව අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ඊයේ අදත් සමහර අය බොහොම ඍජුවම මට ගැහුවා. ඉතින් මම මේ කතාව අවසන් කරන්නේ මේ පාසු ප්‍රහාරය සම්බන්ධයෙන් අර මේ කවුද ඇමතිතුමාලා කිව්වා වගේ මේ තව විවාද මේ පාර්ලිමේන්තුවේ තියලා නිකන් සල්ලි විනාශ කරන්න එපා. මේකට හරි හැටි පරීක්ෂණයක් කරන එක දේශීය විශේෂඥයින්ගෙන් ජාත්‍යන්තර උපදේශකයින්ගෙන් සහ ජාත්‍යන්තර විශේෂයෙන්ම නව තාක්ෂණික උපකරණ හරහා පරීක්ෂණයක් කිරීම තමයි සුදුසුයි කියලා මම කියන්නේ. මේ රටට වෙන කාටවත් මේ එක එක වැඩවලට බහින්න දෙන්නේ නැතුව. ඉතින් මේ මම කියන්නට ඕනේ මට සමහර අය චෝදනා ඉල්ල කරපු අයට දැන් ඊයේ කෙනෙකුගේ කතාවක් පිළිබඳව බොහොම මේ මාධ්‍යත් ලොකු දුන්නා ප්‍රසිද්ධියක්. මේ පාර්ලිමේන්තුවේ කතා කළ නුසුදුසු වචන පාවිච්චි කළා තමයි මට කතා කළේ. මම කනගාටු වෙනවා. මොකද තරු පටි දීලා පීල් මාෂල් තනතුරු දීලා මම නරක මිනිහෙක් නම් ඔය පීල් මාෂල් කෝට් එක ගලවලා විසි කරන්න ඕන විසි කරලා කියන්න ඕන තමයි දුන්න පීල් මාෂල් කෝට් එක මං අඳින්නේ නැහැ කියලා හිතා. ඉතින් ඒක නිසා විලිලජ්ජ නැතුව ඒකත් අඳිනවා. උත්සවයක් වුණාම ප්‍රොටෝකෝල් එක අහනවා මේ මගේ පුටුව තියෙන්නේ කොතනද? මේ ඇමතිවරුන්ට පස්සේ මට බෑ. අගමැති ගාවට ඊළඟට මට තමා ඉන්න ඕනේ කියලා හිතන් ප්‍රොටෝකෝල් බලනවා එයාගේ පීල් මාෂල් කියලා. පීල් මාෂල් කෙනෙක් පච් කරන්න අඩු වශයෙන් ලෝකේ යුද හමුදාවක ලක්ෂ 10කට වැඩිය ඉන්න ඕනේ. මම ඒගොල්ල පච් කරන වෙලාව ඒ ප්‍රශ්නේ හොඳනෙක් ඇහුවා. නමුත් මම යාට කළගුණ සැලකීමක් විදියට මං එයාව නිදොස් කොට නිදහස් කරලා තරු පටි ආපහු අන්දලා එයාට පෙරඩ් එකක් කියලා පීල් මාෂල් කෝට් එක අන්දලා එයා හොඳ ආපහු මහත්තයෙක් බවට මම පත් කළා. හැබැයි ඔය යුද්ධේ කාලේ පිළිබඳව කතා කරනකොට සමහර අය කියනවා
මම අවසන් කරන්න කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා
ඔක්කොම මෙහෙවෙවි කියලා. හැබැයි මට ඊයේ එයාගේ කතාවෙන් පස්සේ හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් කීප දෙනෙක් කතා කළා ටෙලිෆෝන් එකෙන්. කතා කරලා ඒගොල්ලෝ කිව්වා අනේ මේ ජනාධිපතිතුමා ඔය මිනිස්සයා කොළඹ ඉඳන් යුද්ධ මෙහෙවන්න කියලා යනවා කිල්නොච්චියේ. කිල්නොච්චිය ගිහිල්ලා කොන්ක්‍රීට් බංකර් එකක් ඇතුළට වෙලා තමයි ඉන්නේ. ඒ ඇරෙන්න කවදාවත් යුද පෙරමුණට ගිය මිනිහෙක් නෙවෙයි කියලා. ඉතින් ඒක නිසා මම ඊට වඩා ඒ ගැන කතා කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් බල්ලෝ මිනිස්සුන්ගේ කකුල් හපා කනවා. නමුත් මිනිස්සු බල්ලන්ගේ කකුල් හපා කන්නේ නැහැ. ඒක නිසා පල්ලු කරන වැඩ අපි කරන්නේ කකුල් හපා ගැනීම. ඒක නිසා මිනිස්සුන්ගේ කකුල් බල්ලු කාපුවාවේ මිනිස්සු කවදාවත් බල්ලන්ගේ කකුල් කන්නේ නැති එක. එදත් එහෙමයි හෙටත් එහෙමයි. මීට වඩා මම මේ ගැන කතා කරන්න මට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. නමුත් මට තියෙන්නේ විනාඩි 14ක් නිසා මගේ කතාව නවතනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු මේජර් සුදර්ශන දෙනපිටිය මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම මේ කතා හැනකොට ඇඬෙනවා. ඇත්තම මම හමුදා වීටිය කෙනෙක් හැටියට හමුදාවේ ඉඳලා තුවාල වෙලා ආබාධිත වෙච්ච නිලධාරියෙක් හැටියට අද මේ දේශපාලනට ඇවිල්ලා මේ කතා දෙපැත්තේ කතා මේ ඊයේ නම් අහගෙන ඉන්නවා. අපේ බුද්ධි අංශවලට, අපේ හමුදාවේ රීරෝදාර රණවිරුවන්ට මේ කියන දේවල් ඇහුවම අපිට හිතාගන්න බෑ. එක වෙලාවකට රණවිරුව දෙවිවරු මොකක් හරි මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා මොකක් හරි වෙච්ච ගමන් ඒගොල්ලන් මේ රටේ ඉන්න මිනිමරුව, දූෂකයෝ, අන්තගාමී ප්‍රහාරවලට උදව් කරන අය පුදුම දේවල් කියන්නේ. මේ මිනිස්සු කරපු කැපකිරීම කවදාවත් කතා කරන්නේ නැහැ. මට හරි කනගාටුයි. මේ පිළිබඳ නවවතාවක් පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා ගරු මූලස්ථානාධිපති මන්ත්‍රීතුමනි. නවවතාවක් කතා කරලා තියෙනවා. කාලය විනාශ කරලා, මුදල් විනාශ කරලා මේ දවස් ගණන් අපි කතා කරන්නේ මොකද්ද? මේ මොකක් ගැනද මේ කතා කරන්නේ? මේ UN එකේ, එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ මානවයන් කවුන්සලයේ රැස් වෙන වෙලාවට මේ වගේ කතා එනවා අපේ රටට. මේක නිකම්ම එන කතාවක් වගේ පටන් ගෙන. මේක යුද්ධය අවසන් කරන්න යනකොටත්, 2009 පෙරම යුද්ධය අවසන් කරන්න යනකොටත් මේ වගේ දේවල් චැනල් 4 එකේ එළියට ඇවිල්ලා අපිව ටාගට් කරලා කරනවා. මේක LTT ඩයස්පෝරා එකේ කණ්ඩායමක් විසින් කරන්නේ. ඒගොල්ලන් තමයි මේ කණ්ඩායම් මෙහෙවන්නේ. චැනල් 4 එක මෙහෙවන්නේ. චැනල් 4 එකට සල්ලි දීලා මේ වගේ එකක් කරන්න කියන්නේ. තනිකර බොරුවක් කියලා, බොරු දෙයක් කියලා අලුතෙන් මවාපානවා. ISIS ශාස්ත්‍රවාදීන් මරා ගන්නවලු රාජපක්ෂවරේ ජනාධිපති කරන්න. මේ වීලු කතා. කොහෙද මේවා කරන්නේ? ISIS ශාස්ත්‍රවාදීන් තමම්ම මේ මැරෙනවා. මට රාජපක්ෂවරේ ජනාධිපති කළ යුතුයි කියලා මැරෙනවා. කොහෙද මේවා තියෙන්නේ? මේ මොනවද මේ කියන්නේ? මේ අපි දවස් ගණන් බොරුවට විවාද කරගන්න දෙපැත්ත. මේක බලාගෙන ඉන්න රටට ආදරය නොකරන පිරිසයි, OLTD ඩයස්පෝරා එකේ මිනිසු ටිකයි, මේ රට විනාශ කරන්න බලාගෙන ඉන්න මිනිසු ටිකයි උඩ බලාගෙන hina වෙනවා ඇති. අපිට මේ මොකද්ද කරන්න කියලා? මුන්ට පොඩ්ඩක් පොඩි කවුරු හරි කෙනෙක් කලාගෙන වීඩියෝ එකක් දැම්මම, කවුරු හරි කෙනෙක් ගෙනල්ලා දැම්ම ගමන් ඔන්න විපක්ෂය පටන් ගන්නවා කතා කරන්න. කතා කරලා දානවා යෝජනාවක්. මෙන්න පාස්කු ප්‍රහාරය කරලා තියෙන්නේ රාජපක්ෂවරුන්. මොකද්ද මේ කියන්නේ? රාජපක්ෂයේ ජනාධිපති කරන්න පාස්කු මේ වගේ ප්‍රහාරයක් කරනවා, මරාගෙන මැරනවා. පුදුම කතාවක්. ඉතින් ඒක නිසා ගරු මොලසාරඩුව මන්ත්‍රීතුමනි, මේ වගේ නාඩගම් තමයි අපි මේ කාලයක් තිස්සේ බලාගෙන ඉන්නේ. මේ රටේ දැන් මේකද ප්‍රශ්නේ? මේක දැන් මේක ඉක්මනට විසඳ ගන්න ඕනේ. හරි, හැබැයි මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. දැන් මේවද කතා කරන්න ඕනේ පාර්ලිමේන්ට් එකේ? දැන් අපි අවුරුදු ගාණක් කතා කරලා මොකද්ද ගත්ත විසඳුම? මොකද්ද ඇවිල්ලා තියෙන්නේ? මේ ප්‍රහාර වලින් කවුද, කාටද දැන් දඬුවම් දුන්නා කියලා අපේ හිටපු ජනාධිපතිතුමාට දඬුවම් දුන්නා යම් කිසි දේවල් වලට. ඒ වගේ කීප දෙනෙක් දඬුවම් දුන්නා. දැන් ආපහු මේකේ කතා කරනවා මේ පාස්කු ප්‍රහාරයක් ගැන. මේවා කරන්නේ හොඳට මතක තියාගන්න, මේ රටේ තියෙන කොන්ද තමයි බුද්ධ්‍යංශ කියන්නේ. මේ බුද්ධ්‍යංශ විනාශ කිරීමේ, විරෝධාර රණවිරුවන් විනාශ කිරීමේ සැලැස්මක් තියෙනවා මේ රටේ. මේ ලෝකෙම කණ්ඩායමක් ඉන්නවා මේ රටේ බුද්ධ්‍යංශ විනාශ කරන්න, බුද්ධ්‍යංශ නැති කරන්න බලාගෙන ඉන්න කණ්ඩායමක් ඉන්නවා. මේක කරා LTD සත්‍යවාදීන් කාලෙත් කරා. ඒ කරලා සේෆ් හවුස් වලට පැනලා මේක විපක්ෂයේ බාර ගන්න ඕනේ. මේක ඔබතුමාල තමයි ඒ කාලේ හිටියේ. ඔවුන් තමයි කිව්වේ විපක්ෂ අල්ලලා දීලා සේෆ් හවුස් වලට පැනලා, මේ කණ්ඩායමක් ගිහලා සේෆ් හවුස් වලට පැනලා අන්තිමට මොකද වුනේ? විරෝධා රණවිරු විශාල ප්‍රමාණයක් මිය ගියා. විරෝධා රණවිරු විශාල ප්‍රමාණයක් කර්නල් මුතාලිෆ්ලා, කර්නල් මීඩින්ලා විශාල ප්‍රමාණයක් මිය ගියා. LTD සත්‍යවාදීන්ගේ සියලු දේවල් අනාවරණය කරා. සේෆ් හවුස් එක තිබ්බ දේවල් මේ කොයි ලෝකේ කොහෙවත් කොයි රටකවත් වෙන්නේ නැති දේවල් තමයි මේ රටේ වෙන්නේ. මේක තමයි උනේ. අන්තිමට උනේ අහිංසක විරෝධාර රණවිරුව කීප දෙනෙක්, බුද්ධ්‍යංශවල හිටපු රණවිරුව කීප දෙනෙක් පිටරටවල වලට ගිහිල්ලා හැංගෙන්න වුණා. ඔවුන්ගේ ළමයි මේ ඔවුන් ගෙවල් වලින් හැංගුවා. ඇයි මේවා සියල්ලම එළි වුණාට පස්සේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති වුණා? මෙන්න මේ වගේ මේක හරි සෙන්සිටිව් ඉෂුව එකක්. මේක හරිම සෙන්සිටිව් ඉෂුව එකක්. මේකට අත තියන්න එපා. මේ රණවිරුවන්ට ගහන එක සහ මේ බුද්ධියංශවලට මේ ගහන එකෙන් වෙන්නේ අපේ රටේ තියෙන සම්පූර්ණ අපේ රටේ තියෙන මේ ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති වෙනවා. ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති වෙනවා. මේක කරන්න දෙන්න එපා. මේක වක්ෂද විපක්ෂද මන්ත්‍රීවරුන්ද එහෙම නැත්නම් ඇමතිවරුන්ද ජනාධිපතිවරුන්ද මේක කරන්න දෙන්න එපා කාටවත්. මේක දෙමළද මුස්ලිම්ද සිංහලද බර්ගද මේ රටේ ජීවත් වෙන මිනිස්සු සියලු දෙනාටම අයිති. මේ බුද්ධිවංශ වලින් කරන්නේ ඔබ සියලු දෙනාව ආරක්ෂා කරන එක. මේ ආරක්ෂාව නැති කරන්න එපා. මේක හරි අපරාධයක්. මේක මං හිතන්නේ ලෝකෙ කොහෙවත් වෙන්නේ නැති දේවල්. අපි දැක්කනේ යුද්ධය කරනකොටත් අපි යුද්ධේ හිටපු මිනිස්සු. තරුණ කාලේ සම්පූර්ණ අපි කැපකරේ මේ යුද්ධය වෙනුවෙන් ත්‍රස්තවාදී අවසන් කරන්න කැප වුණේ. ඒක නිසා තමයි බුද්ධිවංශ නිසා තමයි අපි 2009 මැයි 18 වෙනිදා වෙනකොට යුද්ධය අවසන් කරගන්න පුළුවන් වුණේ. 2009 මැයි 18 වෙනිදා යුද්ධය අවසන් කරන්නේ ඒ බුද්ධිතරතුරු නිසා. සමහර බුද්ධිතරතුරු ඉන්නවා, බුද්ධිතරතුරු දෙන අය ඉන්නවා. ඒගොල්ලන් ඉන්ෆෝමන්ස්ලා ඉන්නවා. දෙපැත්තටම කියන අය ඉන්නවා. අපි පරිස්සමෙන් ඔවුන් ආශ්‍රය කරන්න, ඔවුන් එක්ක කටයුතු කරන්න ඕනේ. ඒව එළියට දෙන්න බෑ. මෙයා බුද්ධිතරතුරක් දුන්නා කියලා කිව්වට පස්සේ වැඩක් නැහැනේ. ඒව තමයි එළියට දැම්මේ. ඉතින් ඒක නිසා සමහර වෙලාවට කිව්වනේ ඉතින් කිලිනොච්ච යනකොට මැදවච්ච යනවා කියලා කණ්ඩායමකුත් හිටියානේ. එහෙම කණ්ඩායමකුත් හිටියා. එහෙම කියලා අපේ මොරාල් බිමට දාලා රණවිරුව මේ යුද්ධය නවත්තන්න, එහෙම නැත්නම් මේකේ වාසිය ගනි මේ ජනාධිපතිතුමා, මේකේ වාසිය ගනි දේශපාලඥයන් වාසිය ගනි, මොකක් හරි හේතුවකට මේ දේශපාලනයක් ඇදගෙන තමයි මේ හැම දෙයක්ම සිදු වුණේ. ඒක නිසා මේක හරි අපරාධයක්. බුද්ධි නිලධාරීන් නිරාවරණය කිරීම සම්බන්ධ රාජ්‍ය රහස් පනත 1957 අංක 32 යටතේ නඩු දාලා දඬුවම් දිය යුතුයි කියලා මම මේ ගරු සභාවට යෝජනා කරනවා. නඩු දාලා දඬුවම් දෙන්න ඕනේ මේ රහස් එළියට දානවට. එහෙම කරන්න බෑ රටක. මේ රටක කරන්න බෑ. මේක ජාතික අපරාධයක්. මේක දේශපාලන වාසි ගන්න නොයෙකුත් මේ විදිහේ යෝජනා ගෙනල්ලා මේ රටේ සියලු දේවල් මේ ඊයේ අද කතා කරන්නේ මේ හැම දෙයක්ම එළියට දානවා. මේව බලාගෙන ඉන්නවා පිටරටවල් වලින් මේ හැම දෙයක් කෙරෙක්ම බලාගෙන ඉන්නවා. මේකේ වාසි ගන්න පුළුවන් මිනිසු ටික මේකේ වාසි ගන්නවා. උඩ බලා hina වෙවි වාසි ගන්න අපි උඩ බලාගෙන කෙල ගැන ගැනීමක් මේ කරන්නේ. ඒක කරන්න දෙන්න එපා. මේ වගේ මේ යුද්ධය දිනනට පස්සේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා. මේ අපි මිලේච්ඡම දරුණුම ත්‍රස්තවාදීන් විනාශ කරා. මේ කාටවත් කරන්න බැරි දෙයක් මේ රටේ කරා. කිව්වට පස්සේ මේක ලෝකෙම ප්‍රශ්නයක් වුණා. සමහර රටවල් වල ප්‍රශ්නයක් වුණා. සමහර රටවල් කිව්ව දේවල් ඇහුවේ නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිව. මම මගේ රටේ මේ රටේ ඒකීයභාවය මම ආරක්ෂා කරනවා. මම කොහොමාරි මේ ත්‍රස්තවාදී අවසන් කළ රටටම සාමය ගේනවා කියන පණිවිඩය දුන්නා උන්ට. උන්ට කිව්වා මේ ගැන කතා කරන්න එපා කියලා. ඒක රිජිඩ් තීන්දුවක්. ඒක කොන්ද කෙලින් තියෙන තීන්දුවක්. එදා ඒ විදිහට තමයි කතා කරේ. මම ඉස්පිරිතාලේ මම ඇඳ උඩ ඉදදි ජනාධිපතිතුමා ඇවිල්ලා ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එනකොට මම කිව්ව දේ තමයි මම ගැහුවා ජනාධිපතිතුමාගේ. ජනාධිපතිතුමනේ මේ යුද්ධය අවසන් කරන්න නැද්ද අපේ විශාල මිරිසන් මිය යනවා. මේක අවසන් කරන්න නැහැ. මේක හිඟන්නගේ තුවාලේ වගේ දිගටම ඇදගෙන යනවා. අපිට පේනවා මේ හරි අපරාධයක්. මේ තරුණය හොඳම කොන්ද කෙලින් තියෙන හොඳම දක්ෂම තරුණය ටික මේ හමුදා වල ඉන්නේ. යුද්ධේ අපි මරණ සාතිකේ ලියාගෙන යන්නේ. මරණ සාතිකේ ලියාගෙන යනවා. අපිට දිනේ වෙලාවයි ඉතරයි දාගන්න තියෙන්නේ. මරණ සාතික අතේ තියාගෙන අපි යන්නේ. එහෙම ගිහිල්ලා ගරු සභා මන්ත්‍රීතුමනි, එහෙම ගිහිල්ලා මේ රට රැක්ක රට දැන් මේ නොයෙකුතා කර විනාශ කරන්න නොයෙකුත් දෙනා දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා. මේක කරන්න දෙන්න එපා. මේක හරි අපරාධයක්. සමහර වෙලාවට LRRP එක ලර්ප් එක සමහර වෙලාවට දවස් 60-70 ඉන්නේ කැලේ ඇතුලේ ඉඳලා ඒ ටාගට්ස් ගන්න. චොක්ලට් කෑල්ලක් කාලා ඒ යුද්ධය කරේ. චොක්ලට් කෑල්ලක් කාලා කණ්ඩ දේවල් නැහැ. එහෙම තමයි යුද්ධ කරේ. එහෙම දවස් ගණන් කැලෑ ඇතුළට වෙලා ඉඳලා මේ යුද්ධය කරලා අන්තිමට කැම්ප් එකට ඇවිල්ලා බලනකොට කකුල් සියල්ලම විනාශ වෙලා කකුල් වල බූට් එක ගලවනකොට මස් කෑලිත් එක්ක එන්නේ. ඒ වුණාට මේ කරන අපහාස, මේ කරපු කැපකිරීම කරන මේ අපහාසද මේකද කරන්න ඕනේ ඔයගොල්ලෝ? මේකද කරන්න ඕනේ? මේ මන්ත්‍රීවරුන් වශයෙන් දෙපකට බෙදලා පක්ෂ විපක්ෂ කියලා එහෙම විනාශ කරගෙන ඉමුද කරන්න ඕනේ? ඊයේ අපි දැක්ක අමුදාපතිතුමා හිටපු අමුදාපතිතුමා රාජපතිතුමාට නොයෙකුත් විදිහට දොස් කියන අපි දැක්කා. මේව අපි අනුමත කරන්නේ නැහැ කාටෝ. එහෙම අනුමත කරන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරයෙකුට එහෙම කතා කරනවා කියලා අපිට අනුමත කරන්න බෑ. සමහර දේවල් දැන් කතා කරපු දේවල් සමහර ඒවා බොරු. අපි දන්නවා ඒවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් කරන්න දෙන්න එපා. දැන් CIA, KGB කවුරුත් මේවා එළියට දෙනවද? CIA එකේ දැන් අර මෙතුමා කිව්වා වගේ 9/11 ඇටැක් එක වෙලාවේ ඒ විදිහට ඒගොල්ලන්ගේ ඒකේ පරීක්ෂණ ටික වුණා. හැබැයි බුද්ධිංශවල අඩුපාඩුවක් තිබුණ නිසා තමයි ඒ පරීක්ෂණ. හැබැයි ඒගොල්ලන්ට ඉන්ෆර්මේෂන් ඇවිල්ලා තිබ්බා. හැබැයි සමහර අය ඇක්ෂන් අරන් තිබ්බේ නැහැ. හැබැයි ඒකට මොකද වුනේ? හැබැයි ඒගොල්ලන් එළියට දැම්මද? මෙයා තමයි මේක කරේ, මෙයා තමයි මේක කරේ කියලා එළියට දැම්මද? අද බුද්ධි රාජ්‍ය බුද්ධිංශ නිල ප්‍රධානියටත් චෝදනා කරනවා මෙතන ඉඳගෙන. කිසිම දෙයක් දන්නේ නැතුව ඒ චෝදනා කරන්නේ. ඉතින් ඒක නිසා මේ රට රැක ගන්න ගොඩක් අය බුද්ධියෙන් කටයුතු කරන මේක හරි අපරාධයක්. අපිට හරි දුක හිතෙනවා මේ විදිහට වෙනකොට මට විශාල වශයෙන් රණවිරුව කතා කරනවා, විරෝධාර රණවිරුව කතා කරනවා. ඇයි මෙහෙම කරන්නේ? තව ටික දවසෙන් අපිට ගෙවල් වලවත් ඉන්න බැරි වෙන තත්ත්වයට ඇයි මෙහෙම පත් කරන්නේ කියන එක ඔවුන් අහනවා. එහෙම දේවල් කරන්න දෙන්න එපා. ඒ මේ දැන් අපි විශේෂයෙන්ම මේ සහරාන්ගේ ප්‍රහාරය එහෙම නැත්නම් මේ ප්‍රහාර වලින් පාස්කු ප්‍රහාරය මේ channel 4 වීඩියෝ එක මේ වෙනකොට සහරාන්ගේ ප්‍රහාරය ගැන කරුණු ගොඩාක් කතා කරා. මේ ප්‍රහාර බුද්ධාංශ නිලංගේ සැලසුමක් කියලා ඒ පැත්තට පටවන්න හදනවා. මේක මහා පුදුම දෙයක්නේ. පොලිසියට ජේෂ්ඨ නියෝජකපති රවි සෙනවිරත්න හිටපු මේ අධ්‍යක්ෂක ශානි අබේසර් කුමන්ත්‍රණය කරනවා. පෞද්ගලික පැවති TNL රූපවාහිනී වැඩසටහනකදී මේ විදිහට වෙන මතයක් ගේන්න උත්සාහයක් ගන්නවා. මොවුන් ගැන අපි කතා කරා, අපි දන්නවා ශානි අබේසර්ද කියන්නේ කවුද කියලා. ශානි අබේසර් මොකද්ද කරේ? සංජන රාමනායකගේ CD වලින් අපි කතා කරේ මොකද්ද? ගෙදර වළං හරි හොදන්නම්. ගෙදර වළං හරි හොදන්නම් ඇවිල්ලා කියලා මේ රංජන රාමනායකට කියනවා. එහෙම කියන එහෙම කියන CID ඔෆිසර් කෙනෙක් දැන් ආපහු ගේන්න කියලා විපක්ෂ නායකතුමා කියනවා. ඒ වගේ අයලු ගේන්න ඕනේ. ගෙනල්ලා මේ වගේ විමර්ශන කරන්න දාන්න ඕනේ කියලා. මොකද්ද මේ කියන්නේ? මේකද වෙන්න ඕනේ? ඒ වගේ දැන් මේ එක කාලයක් සොනික් කියලා කතා කරන්න ගත්තා. ඒත් බුංචාජ නිලාරියෙක් මේකටත් ඔය මේ අපේ මේ ගොඩක් අයව මේ ආන්දවන්නේ උත්සාහ කරා. දැන් අද දන්නවා සොනික් ඒ නිලධාරියක් අධිකරණයට එකතු මේ දාලා දැන් මේ ඒ සියලුම විමර්ශන මේ වෙනකොට සිදු වෙනවා. ඒ සිදු කරා. මේක අධිකරණයේ උපාංග පරිගණක උපාංග මේ හැම දෙයක්ම ලබා දීලා තියෙනවා. ඒතර ජමිල් කියනවා කවුද? ට්‍රොපිකල් බෝම්බේ පුපුරාගත්ත මිනිස්සයා. ඒ මිනිස්සයාගෙත් එක්කත් සම්බන්ධයක් තිබ්බා කියලා මේ දැන් රාජ්‍ය බුද්ධ්‍යංශේ සම්බන්ධයක් තිබ්බා කියලා. බුද්ධ්‍යංශයක් කියන්නේ ගරු මන්ත්‍රීතුමනි, බුද්ධ්‍යංශයක් කියන්නේ එයා නිදහස් කෙනෙක්. එයා ගිහිල්ලා තොරතුරු හොයන එක තමයි කරන්නේ. ඒ ගෙවල් වලට යනවා, තොරතුරු හොයනවා. ඒ අසල ප්‍රදේශ වලට ගිහිල්ලා තොරතුරු හොයනවා. එයා ඉතාම සූක්ෂම නිලධාරියෙක්. එහෙමයි තමයි තෝරගත්තේ බුද්ධ්‍යංශ වලට. එයාට පුළුවන් ඒ හැම තැනකටම ගිහිල්ලා තොරතුරු හොයන්න. ඒ තොරතුරු හොයනකොට ඒ තොරතුරු හොයලා නිසා හොයපු නිසා තමයි පැය 48ක් ඇතුළත 37 දිනක් අතගනව ගන්න පුළුවන් වුණේ මේ මෙහෙම. එතකොට නෞෆ මෞලවි දඹුල්ලේදී අතරගුණ ගන්නෙත් සයින්දි බවරුදු නිවස්නේ අඳුනා ගන්නෙත් බුද්ධි තොරතුරු වලින්. බුද්ධි තොරතුරු වලින් තමයි අඳුනා ගන්නෙ. මේ ජමිත් කියන විස්තරවාදක වාර්ෂික කොමිෂමේ සභා වාර්තාවේ තියෙනවා, පාලසිනි පරිච්ඡේදයේ තියෙනවා. දන්නේ නැතුව මේ නොයෙකුත්
මතුමා විනාඩි දෙකක කාලයක් තියෙනවා.
ඒක නිසා මේවා විශේෂයෙන්ම අපි හොඳට අධ්‍යයනය කළා කතා කළ යුතුයි. එහෙම නැතුව මේවා දැන් හැම දෙයක්ම එළියට දාලා මේ රට විනාශ කරන්න එපා. ඒක තමයි මගේ එකම ඉල්ලීම. ඒ වගේම සාරා ජස්මින්ගේ ප්‍රශ්නේ. සාරා ජස්මින් මියනගේ ගියේ නැහැ මේවයි කියලා නොයෙකුත් කතා කියනවා. ඒ කතා කියනකොට මේ 24 එහෙම නැත්නම් 24 වන සේනාංකයේ තමයි මේ සමුද්‍රමර්ධ ප්‍රදේශීය වැටලුවේ ඊට ඉස්සෙල්ලා ইনফরমේෂන් ඇවිල්ලා තිබ්බා. ইনফরমේෂන් ඇවිල්ලා 24 වන සේනාංකයේ හිටිය සේනාංකාධිපති ජෙනරල් මේජර් ජෙනරල් මහින්ද මුදලිගේ එතුමා තමයි ගිහිල්ලා වට කරලා මේ කණ්ඩායම අල්ලගත්තේ. වට කරනකොටම ඔවුන් ටික වෙලාවක් යනකොට ඔවුන් වීඩියෝ එකක් එළියට දැම්මා. ඒ වීඩියෝ එකේ තියෙනවා මරමු කොටමු ඕවා තමයි තියෙන්නේ. ළමයිනුත් වඩාගෙන ඒ වීඩියෝ එකේ තියෙන්නේ. මරමු කොටමු ඒ ගොඩක් දේවල් තියෙනවා ඒ වීඩියෝ එකේ. ඊට පස්සේ තමයි මම බ්ලාස්ට් කරගන්නේ. බ්ලාස්ට් කරපු වෙලාවේ සහරන් වයිෆ් ඒ කණ්ඩායමක්ම මිය යනවා. එතන තුවාල වෙනවා. ඒ තුවාල වල ඉන්න අයවත් හොස්පිටල් එකට ගේනවා. හැබැයි සමහර අය කුඩු වෙනවා. බඩේ බැඳගෙන හිටියේ බෝම්බයක් බැඳගෙන හිටපු සාරාජස් බින්නෝ. කෙඳිරි ගෑවා කියලා කතාවක් කියනවා. මේ බඩේ බැඳගෙන බෝම්බයක් බැඳගෙන බ්ලාස්ට් වෙච්ච කෙනා කෙඳිරි ගෑවා කියලා කියනවනම් මේක මහා පුදුම කතාවක් කියන්නේ. කුඩු වෙච්ච මිනිස්සෙක් DNA පරීක්ෂණවල ඔප්පෙලා දිනවනම් මේ මෙතන කතා කරන්නේ මොකද්ද කියලා මට තේරුම් ගන්න බෑ. ඉතින් එහෙනම් එක්ක වාර්තා බොරු, එහෙම නැත්නම් මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. එතකොට මේ වෙලාවේ ගමම වට කළා තමයි මේ දේවල් කරේ. ඉතින් මම හිතන විදියට මම දන්න විදියට ජෙනරල් මහින්ද මුදලිගේගෙන් තාම හරියට විස්තරයක් අරගෙන නැහැ. ඔහු දන්නවා මේ කතන්දරේ කොහමද බුද්ධ්‍යංශ හැසුරුනේ, කොතනින්ද කොතනටද ගියේ, කොයි විදියට මේක ට්‍රේස් කරගෙන ඇවිල්ලා අන්තිමට එතනින් පස්සේ සියල්ලම නැවතුණා. එතනින් පස්සේ සියල්ලම නැවතුණා. බ්ලාස්ට් කරගන්න ඒවා ඒ සියල්ලම නැවතුණා. ඒක නිසා මේවා ගැන
ඔයාලා
බලලා කටයුතු කරන්න. ගරු මන්ත්‍රීතුමනි මට පොඩි වෙලාවක් දෙන්න. එතන තිබ්බා ඊට පස්සේ සුදු ගවුම් සුදු රෙදි ගොඩක් අහු වුණා. මේව ගැන කවුද කතා කරේ? සුදුරේ ඒක වෙසක් වෙසක් එකට ප්‍රහාරයක් කියලා කරන්න කියලා හිතාගෙන හිටියේ. ඒ අපි දන්නේ නැහැ මොකද්ද තත්ත්වය කියලා. ඉතින් මේව ගැන විශේෂ අවධානයක් යොමු කරලා හොයන්න ඕනේ. වෙපන්සව වුණා ගොඩක් දේවල් කරා. මේ හැමදේම කරන්න ඉස්සලා සහලන්න දාපු වීඩියෝ එකේ. එහෙනම් ඒගොල්ලන් කියන්න ඕනේ මේ රාජපක්ෂවරයෙක් අපි රටේ ජනාධිපති කරන්න තමයි අපි මැරෙන්නේ කියලා. අපි මැරෙන්නේ
අවසන් කරන්න
රාජපක්ෂවරේ ජනාධිපති කරන්න අපි ඔක්කොම මැරෙනවා. අපේ මුළු පවුලම චූටි දරුවෝ ඔක්කොම එකතු වෙලා අපි බ්ලාස් කරගන්නවා. මේක විහිළුවක්නේ. ඒක නිසා මේ වගේ කතා හදලා අපේ රටේ බුද්ධිංශ හැල්ලුවට පත් කරන්න බෑ. වීරෝදාර රණවිරුවන් හැල්ලුවට පත් කරන්න එපා. මේක ගැන විශේෂ අවධානයක් යොමු කරලා විශේෂ අවධානය මින් බස්සලා මේක කතා කරන්න තියන්න එපා. මේ ජනතාවගේ මුදල් ජනතාවගේ කාලය මේවා සියල්ලම විනාංගු කරලා දවස් දෙකක් මේ
විනාශ
අපරාධ අපි උඩ බලාගෙන කෙල ගැනීමක් කරන්නේ ඒකට ඉඩ දෙන්න එපා කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. අපි මේ සභාව 6 මාර්ට් ඉවර කරන්න ඕනේ. ඒ නිසා කාලය පොඩ්ඩක් මේවා කරගෙන මන්ත්‍රීතුමාලා කතා කරනවා හොඳයි. ඊළඟට ගරු හර්ෂ ඩි සිල්වා මන්ත්‍රීතුමෝ ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. විනාඩි 5කින් ගොඩක් දේවල් කතා කරන්න බෑ. නමුත් මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමා කිව්වා මේ ඒ බුද්ධි අංශ අගෞරවයට පත් කරන්න එපා කියලා. එහෙම කරන්න කවුරුත් සූදානම් නෑ. අපේ සම්පූර්ණ ගෞරවය තියෙනවා. මගේ යහපතේ තමයි සරප් ෆොන්සේකා මන්ත්‍රීතුමා අපි පාර්ලිමේන්තුව ආපු දවස් ඉඳන් හිටියේ. ඔහු මට මේ සියලු කතා කියලා තියෙනවා. සමහර ඒවා පුද්ගලික කතා පවා කියලා තියෙනවා. ඉතින් මටත් තේරෙනවා කොච්චර අමාරුවෙන්ද ඒ යුද්ධේ ජයග්‍රහණය කරන්න. මගේ මිත්‍රයෝ ආබාධිත වුණා. ඒ කට්ටිය ගැන අපිට ලොකු ගෞරවයක් තියෙනවා. කවදාකවත් මං හිතන්නේ කිසි කෙනෙක් සමස්ත ඒ මේ මේ හමුදාවට හෝ බුද්ධංශයට චෝදනා කරනවා කියලා. එහෙම එකක් නැහැ ගරු මන්ත්‍රීතුමා. අපි ඔක්කොම ඒ කට්ටියට ඒ ගෞරවය ලබා දෙනවා. නමුත් මෙතන අද කතා වෙච්ච කාරණාවලින් දැන් එකක් තමයි මේ කිව්ව ඔබතුමාත් කිව්වා මේ සිංහල ඔබතුමාට කලින් ඊයේ කිව්වා සිංහල ජාතිවාදී පුද්ගලයේ ජනාධිපති කරන්න දෙමළ මුස්ලිම් අන්තවාදී කට්ටියක් තමන්ගේ ජීවිත බිල්ලට දෙයිද කියලා. අනිත් එක තමයි අර සලේ මහත්මයා ඔය කියන දවසේ ඔය අසාඩ් මවුලානා මේ චැනල් 4 එකේ කියන දවසේ ලංකාවේ හිටියේ නෑ කියලා. අතවසෙම්ම එදා මම ටිරානලස් ඇමතිවරයා මේ සංවිධානය කරපු ඒ පොලිසියේ CID එකේ ප්‍රධානියා කරපු සෙෂන් එකේ මමත් ආවා. ඔක්කොම මමත් ආගෙන හිටියා. එතකොට අර ඉබ්‍රහීම්ගේ දරුවෝ දෙන්න සුයිසයිඩ් වෙන්න කලින් කරපු වීඩියෝ එක අපි දැක්කා. ඒක කියනවා ඒගොල්ලෝ ඒක කරන්නේ ඒගොල්ලොන්ගේ තියෙන මතවාදයට. ඒගොල්ලන්ට ස්වර්ගයට යන්න ඕන නිසා. නැතුව මේ වෙන හේතුවකට නෙමෙයි. හැබැයි ඒගොල්ලෝ කියන්නේ අපි මේ සුයිසයිඩ් කරනවා නෙමෙයි අපේ ජීවිතේ බාර දෙනවා. එතකොට ඒ කුරුස වන්දනා කරන කට්ටියට පිළිම වන්දනා කරන කට්ටියට ඒගොල්ලෝ කියන විදිහ අන්නාගේ විනාශ කරන්න තමයි ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල තිබුණේ. එතන ඒක හරි. හරි. එතකොට හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි මේ ඒ අවශ්‍යතාවය ඉෂ්ට කර ගැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙල නවත්තන්න කළ යුතුව තිබිච්ච සියලු දේ කරාද නැද්ද කියන එතනයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි. එතකොට අනිත් එක මං හිතන්නේ හේමසිරි ෆර්නාන්ඩෝද කොහෙද අර බහිනකොට මේ හිල්ටන් එකේ හරි ශංග්‍රිලා එකේ මේ දොරගාවද කිව්වා මේ මට මතක විදියට අපි හිතුවේ නෑ මේක මෙච්චර ලොකු දෙයක් වෙයි කියලා. එතකොට ඒකේ මොකද අර්ථකථනය වෙන්නේ? අනිත් එක තමයි මිස්ටර් සලේට මේ එදා හිටපු නෑ කියන කතාව අපි හොයලා බලනකොට අපිට ආරංචි වුණේ ඔබතුමා කිව්වා වගේ මේ බුද්ධිංශයේ කට්ටියට පාස්පෝර්ට් එකක් නෙමෙයි හතරක් පහක් හයක් තියෙනවා. අපි දන්න මේ පාර්ලිමේන්තුවේ සමහරුන්ට එකට වඩා තියෙනවා. හරි. එතකොට ඒ බුද්ධිංශ කට්ටිය එහෙම ආවේ නෑ කියන එක මං හිතන්නේ ඒක චයිල්ඩ්ලිස් ඇලිගේෂන් එකක් කියලා මම මේ හිතන්නේ. හැබැයි මට මේ කියන්න ඕනේ එක කතාවක්. මං අද අත්ත වශයෙන්ම මේ මුළු විවාදයේම වැඩිපුරම ගරු කරේ ඩිලාන් පෙරරා මන්ත්‍රීතුමාගේ කතාවට. ඒක තමයි ඇත්ත කතාව. අපිට චෝදනා කරගන්න පුළුවන්. හැබැයි ඩිලාන් පෙරරා මන්ත්‍රීතුමා කරේ අපි ජාතිවාදී අවශ්‍යන ඡන්ද ජයග්‍රහණය කරන්න. මොකද්ද මේකේ තේරුම? හරි. සිංහල කට්ටිය, දෙමළ කට්ටිය, මුස්ලිම් කට්ටිය එහෙම ඡන්ද කළා එහෙම දිනලා වැඩක් නැහැ. මේක ශ්‍රී ලංකාව කියන එක අපි පිළිගන්න ඕනේ. අපි ඔක්කොම ලාංකිකයෝ කියන එක. අපි හැමදාම ගහ ගන්නවා නම් මරා ගන්නවා නම් අපිට කවදාවත් මේ රටේ ඉස්සරහට යන්න බෑ. හරි. ඉස්සර මංගල සමරවීර ඇමතුමත් එක මම වැඩ කරනකොට නියෝජ්‍ය ඇමති හැටියට මට හැමදාම මංගල කිව්වේ හර්ෂ අපි මේක ශ්‍රී ලංකාවක් කරන්න ඕනේ මිනිස්සු අද නැති වුණාට මේ මිනිස්සු කොච්චර මේකට සටන් කරා අතවසම ඩිලාන් පෙරේරලා මේ කට්ටිය චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය හරි රාජිත මේ සේනාරත්න මෛතුමා වගේ කට්ටිය හරි මේ මේ අපි ඒ කවුරු මොන දේශපාලන කඳවුරේ හිටියත් අපි ඒ ඩිලාන් පෙරේරා මෛතුමා කියන කතාව අතිශයින් ගරු කරන්න ඕනේ. මම මේක කතාවයි කියන්නේ. මම ට්වීට් එකක් ගහලා තියෙනවා 4:17 වෙනිදා. හරි? ඒ කියන්නේ 2019 මට කතා කරා බිෂොප් ආසිරි මෙතනිස් පල්ලිය අනුරාධපුරේට ගල් ගහනවා කියලා. ඒකට කරුණාකරලා හොයලා බලන්න පුළුවන්ද කියලා. මම එතුමා උන්වහන්සේව දැනගෙන හිටියෙත් නෑ මගේ නම්බරේ හොයාගෙන කතා කරා. මම අපිට මේ මම ට්වීට් එකක් ගහලා කියලා තිබුණා ඒ එදා එතන පොලිසියෙන්
කිව්වා කාලය අවසන්යි.
හරි අවසන් මම අවසන් කරනවා. ඔය කට්ටිය වන්රාධපුරේ පොලිසියට ඇවිල්ලා මේක ගැන තවදුරටත් හොයන්න බැලුවොත් අඬු කඩනවා. තව බල්ලෝ ආවොත් අඬු කඩනවා කියලා මම මේක දාලා තිබ්බා. මම කිව්වා IGP ඔයාගේ රෙස්පොන්සිබිලිටි එක මේක හොයලා බලන්න කියලා. කෙසේ හෝ ඒක දිගට ගිහිල්ලා ඊළඟ දවසේ එතුමා මට නැවත කතා කරලා කිව්වා IGP පුළුවන් ද හම්බ වෙන්න මේ අපිට පුළුවන් ද IGP ව හම්බ වෙන්න එදා අගමැති රනිල් වික්‍රමසිංහ මෛතුමත් එක්ක කියලා. අපි මම එදා ත්‍රිකුණාමලයේ හිටියේ. ඉඳලා අපි ඒ මීටිම ඕගනයිස් කරා. මම ඒ ට්වීට් එකක් ගැහුවා. ඊළඟට 19 වෙනිදා මම ට්වීට් එකක් ගහලා තියෙනවා. මම කියලා තියෙනවා මම කතා කරලා ජන එදා රනිල් වික්‍රමසිංහ මෛතුමාට IGP PM met with Bishop Asiri went PM's meeting with Bishop Asiri went well I was told. IGP was directed by PM to get comprehensive report and take appropriate action immediately. He was directed to provide security to church center of Good Friday and Easter Sunday mass. Religious freedom has to be guaranteed. මේ තියන්නේ 19 වෙනිදා. 19 වෙනිදා එදා IGP හම්බුණා නම් එදා හිටපු ප්‍රයිම් මිනිස්ටර් ඩිරෙක්ෂන් එක දුන්නා නම් විජේදාස ඇමතුමා ඊස්ටර් සන්ඩේකට අවශ්‍ය පියවර
ගන්න මම අවසන් කරන්න වෙලාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා.
ඇයි මේ ත්‍රෙඩ් එක තිබිච්ච එක එදාක වැතුමාට පැවසුවේ නැත්තේ? බෝම්බේ යන්න දවස් 3කට කලින් අගමැතිතුමයි IGP මීටෙමත් තිබ්බනා. ඒක කතා කරේ ඊස්ටර් සන්ඩේ අනුරාධපුරයේ පල්ලියක තියෙන ප්‍රශ්නයක් ගල් ගහන ප්‍රශ්නයක් නවත්තන්න නම් ඇයි එදා ඒක එදා අගමැතිවරයාට කිව්වේ නැත්තේ? ඇයි කිව්වේ නැත්තේ? ඒක දැනගෙන හිටියනේ
අවසන් කරන්න.
ඉතින් මම කියන්නේ මේ වැනි දේවල් හොයන්න මේ දේශපාලන වාතාවරණයෙන් එහා ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් පිළිගන්න පුළුවන් විමර්ශනයක් සිදු කළ යුතුයි කියන එක
මම අදහස් කරා. ඊළඟට ගරු අතුලතේරිය රත්න ස්වාමීන් වහන්සේ විනාඩි 5ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමනි, සහරන්ගේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සහරන් ඇතුළු ඉස්ලාම් අන්තවාදී බෝම්බකරුවන්ගේ ප්‍රහාර සම්බන්ධයෙන් අද විවාදයේදී වැදගත්තේ හිතෙන කතා කීපයක් මමත් අහුන්කන් දුන්නා. මන්ත්‍රීවරු ස්වල්ප දිනෙක ආණ්ඩු පක්ෂේත් විපක්ෂේත් වැදගත් තොරතුරු දැක්වීම් කීපයක් කළා, විශේෂයෙන් විපක්ෂයනුත් ඒ වගේම ආණ්ඩු පක්ෂයනුත් දෙපාර්ශයෙන්ම. මා ඉතාමත් කනගාටු වෙනවා මේ ප්‍රශ්නය දේශපාලනික අර්ථයෙන් සැලකීම සම්බන්ධයෙන්. මේක ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද කියලා නැතුව මේක පොදුවේ අරගෙන රටක් විදිහට මේ අන්තවාදී ක්‍රියාවේ තියෙන බරපතලකම අපි සාකච්ඡා කළ යුතු වෙනවා. මට තියෙන කාලයට අනුව කෙටි අදහස් දැක්වීමක් තමයි මට කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ගරු සභාපතිතුමනි, මම මෙහිදී කියන්නට ඕන ඉස්ලාම් අන්තවාදය කියන්නේ කුමක්ද කියන එක. සහරාන් ඇතුළු කණ්ඩායමක්, ඒ කියන්නේ අඩු ගණනේ විදේශ රටවල බුද්ධිංශ විසින් විශේෂයෙන්ම ජනාධිපති කොමිෂන් සභාවේ පිටපත් වර්ග 3ක් තියෙනවා. එකක් අපි හැමෝටම වගේ ලබා ගන්න පුළුවන් වුණා, අනිත් දෙක අපිට ලබා ගන්න බැරි වුණා. අඩු ගන්නනේ මෙතන කතා කරපු සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ මේ පිටපත කියවුවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මං හිතනවා 10-15 දිනක් විතර කියවන්න ඇති කියලා. බොහෝ දෙනෙක් කල්පනාවෙන් මේ මොන වුණත් ඒ කොමිෂන් සභා වාර්තාව අපි අවධාරණයට ගන්න ඕනේ. ඒක මත අපේ සාකච්ඡා පටන් ගන්නවා. මොකද ඒකේ හැම කෙනෙකුම සාක්ෂි දීලා තියෙනවා. පිටු දහස් ගානක තොරතුරු මෙහි අන්තර්ගත වෙලා තියෙනවා. මං හිතන්නේ නැහැ ඒක අපි බරපතල විදිහට හැදෑරීමක් කරයි කියලා. විජේදාස රාජපක්ෂ මැතිතුමා අධිකරණ මැතිතුමා හැටියට අපි ඔබතුමා ඇතුළු වගකීතු අයගෙන් ඉල්ල හිටිනවා කරුණාකර මේ වාර්තාවේ දීපු වැදගත් සාක්ෂි වහාම අවධානයට ගන්න කියලා. අද අපි කරන්නේ මොකද විපක්ෂයේ ඉන්න අය තමයි දා අණ්ඩු පක්ෂය අමතිගම් වලින් 99%ක් දැරුවේ විපක්ෂයේ ඉන්න අය. සමහර අය අණ්ඩුවෙන් ඇවිල්ලා ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේත් දැන් ඒගොල්ලා කණ්ඩායමක් ඉන්නවා දැනුත් ආණ්ඩුවේ ඉන්නවා ඒ කාලේ තාණ්ඩුවේ හිටපු එහෙම කට්ටියකුත් ඉන්නවා. එතකොට මේ පිරිස් අරගෙන බැලුවම අපි කාටත් අඩුවැඩි වශයෙන් මේ ආණ්ඩුවේ ඉන්න නොඉන හැමෝටම මේකේ චෝදනාවක් වගකීමෙන් අපි කාටවත් නිදහස් වෙන්න බෑ. අපි කාටවත් කවුරුවත් බේරගන්න බෑ. හැබැයි අපි මේකේ පළවෙනි කාරණේ අරගෙන බැලුවොත් මෙම බෝම්බ ප්‍රහාරයට ලක්වෙච්ච ආත්ම ඝාතකයෝ අපට මෙහෙම නිකන් පැවිසි අතරින් හදන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. මේ වගේ ආත්ම ඝාතක කණ්ඩායමක් බිහි වෙන්නේ කොයි විදියටද? ඒකේ මූලධර්මය මොකද්ද? කවුරුවත් මේ ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා හැපිලා බෝම්බ ගහලා මිනිස්සුත් මරාගෙන මැරෙන්න පෙළඹෙන සාධක මොනවද? කන නැති නිසාද? සාමාන්‍යයෙන් ලෝකේ කියවීමක් තිබුණා පීඩිතෝ කැරලි ගහන්නේ මිනිස්සු කන නැති හන්ද කියලා. නමුත් අපි අරගෙන බැලුවොත් දෙමට ගොඩ විශාල ව්‍යාපාරිකයෙක්ගේ පුතු දෙන්නම මේකට සම්බන්ධ වුණා. එයාගේ ගෙදර සාකච්ඡා තියලා තියෙනවා. බිලියන කිනේ.
ඔව් විනාඩියක් කාලයක් තියෙනවා.
ඒ ඒ ඒ ඒක ගැන අපි මොකද්ද මේක මේ දුප්පත්කම නිසා සහරාන්ට කන්න නැති හන්දා අපි ගන්නෙ මේක තනිකරම වෙන සංකල්පීයකක්. 9/11 සිද්ධියේ මොහොමඩ් අට බෝම්බ ගැහුවා. ඒගොල්ලෝ ඉංජිනේරුවෝ. බිලියනස්ලා. බිලියනස්ලාගේ දරුවෝ මේ බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ. එතකොට මේ ගැන අපිට තියෙන කියවිය මොකද්ද? ලංකාවේ ඉඳලා 30 ගානක් අපිට මතක හිට 38ක් විදේශ රටවලදී ට්‍රේනින්ග් වෙ ලංකාවේ පුරවැසියෝ මුස්ලිම් ජනතාව අතරින් තමයි ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ ගිහලා සිරියාවේදී ඉරාකේදී සටන් වැදිලා මිය ගියා. ඒගොල්ලෝ දුප්පතුන් නෙමෙයි. පාසල් විදුහල්පතිවරු, පාසල් ගුරුවරු. ඇයි මේ මේ මොකද්ද මේ ප්‍රවණතාවය? මේක අපි බලන්න ඕන මේක කට්ටියක් කියනවා මේක මේ අධිරාජ්‍යවාදී වැඩක්. මේක වෙනම එකක් නෑ. මේක අපි හදාරන්න ඕන පළවෙනි එක. කිසිම මතවාදයක් නැතුව කිසි කලෙක මෙවැනි දෙයක් බිහි වෙන්නේ නෑ. මේ සාකච්ඡාව ඇතුළේ මේ අන්තවාදයේ ස්වභාවය, මේ අන්තවාදයේ ගුණනැගෙන ආකාරය
අවසන් කරන්න
ජාත්‍යන්තර අවසන් කරන ගොර ස්වභාවය තුන. කිසිම හැදෑරීමක් නෑ. කිසිම අධ්‍යයනයක් නෑ. ඉතින් අද අපි කරන්නේ දෙපාර්ශ්වයේම කට්ටිය එකතුල කරන්නේ රාජ්‍ය බුද්ධියංශ විනාශ කරන එක. සම්පූර්ණයෙන්ම අද මේකේ ප්‍රධාන වශයෙන්ම DIG නිලන්ත ජයවර්ධන මේ කොමිෂන් සභාව වාර්තාව අරගෙන හදාරුවා පේනවා. ඔහු තොරතුරු දීලා තියෙනවා 2015 ඉඳලා සහරාන් අත්අඩංගුවට ගන්න කියලා ඇමතිවරුන්ට ලියුම් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධිය සලේ මේ සම්බන්ධයෙන් හිටියද නැද්ද කියන එක සම්බන්ධයෙන් ඔහු ඉන්දියාවේ හිටියයි කියනවා, ලංකාවේ හිටියේ නැහැ කියනවා. ඉතින් ඔහු හිටියේ තැන හොයාගෙන ඔහු වරදිකරුද නැද්ද කියලා දැන් අදත් ඔහු බුද්ධියංශ ඉන්නවා තීරණයක් ගන්න පුළුවන්. වාචාලකමට කටරෙන පළියට ඔහු මේ මේ ඔහු ගියාණ්ඩු හිටපු කෙනෙක්, ගෝඨාභය කෙනෙක් කියලා නෙමෙයි. මේ වගේ අපි බුද්ධියංශ නිලධාරීන් විනාශ කිරීම ඉතාම බරපතල තත්ත්වයක්. ගරු සභාපතිතුමනි, මම පොඩි චූටි වෙලාවක් ගන්න, වැඩි වෙලාවක් මම ගන්නෙ නෑ.
අවසන් කරන්න වෙලාව
සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. මට විනාඩි 15 මට දැනුනෙත් නෑ. මම අවසාන වශයෙන් ඉල්ල හිටින්නේ මේ
විනාඩි 5යි. විනාඩි 5යි
මම අවසාන කරනවා ගරු සභා. මට විනාඩි 8ක් දීලා තියෙනවා මගේ කොලේ. අවසාන කරනවා ගරු සභාපතිතුමනි, මම කියන්න කැමති අද පළමුවෙන්ම ආණ්ඩු පක්ෂයේ ත්‍රිපක්ෂයේ තියෙන අය කරුණා කළා මේකේ තියෙන අන්තර්ජාතික දේශපාලන ඒක මනාව අපි තේරුම් ගන්න ඕන. මේක ඇතුලේ අන්තර්ජාතික දේශපාලනයක් තියෙනවා මේ බොමු ප්‍රහාරේ. විදේශීය මැදිහත් වීමක් තියෙනවා මේකේ. මට ඒක කියන්න බෑ මොකද්ද කියලා. ඒක කියන්න කවුරු දැනගත්තත් බයයි. කවුරුවත් කියන්න ඕන නෑ, බිලිවෙන්න ඕන නෑ. අඩුගානේ අපි තේරුම් ගමු ඇයි මේ බෝම්බ සිද්ධියේ පිටුපස තිබිච්ච ජාත්‍යන්තර දේශපාලන සාධකේ. ඒ වගේම සහරාන්ගේ අන්තවාදී ක්‍රියාවලියට පදනම් වෙච්ච ජාත්‍යන්තර මතවාදය. ඒ මතවාදී බිහි වෙන බලපව සාධක. ඒ නිසා මා ඉල්ල හිටින්නේ දැනට වාර්තා දෙකක් තියෙනවා. එකක් ඇමරිකාවේ බුද්ධියන් කරපු වාර්තාව, අනිත් එක ඕස්ට්‍රේලියාවෙන් කරපු වාර්තාව. මේ වාර්තා දෙක කියලා බලන්න මේක මොකද්ද කියලා තියෙන්නේ. අනිත් එක මම මේක අපි ලඝු කරොත් ගෝඨාභයට පුළුවන් ද මෙහෙම සුසයිඩ් කණ්ඩායමක් හදන්න? හදලයාගේ ඡන්දෙට යොදා ගන්න පුළුවන්ද? ගෝඨාභය මේ උද්දච්ච මෝඩ මිනිහෙක් කියලා අපි කවුරුත් පිළිගන්නවා. එයා එයාගේ දේශපාලන ගැන අපට විවේචනයක් තියෙනවා. ඒක වෙනම කතාවක්.
මේක වෙනම කරන්න වෙලාව.
මේකේ තියෙන බරපතලකම අපි තේරුම් ගමු. මේ මේක නිකන් අර මුස්ලිම් අන්තවාදයක් වැඩනවා. මුස්ලිම් ජනතාවගේ බහුතරයක් මේකට විරුද්ධයි. අපි දැන් බහුතරයනේ 95%ක්ම 90%ක්ම විරුද්ධයි. ඒ මිනිස්සු තමයි මේ ත්‍රස්තවාදීව අල්ල දුන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන 10%ක අන්තවාදී සමාජයකට පුළුවන් 90%ක් අත්අඩංගුවට ගන්න. ඒක තමයි අෆ්ගනිස්තානයේ වෙලා තියෙන්නේ. අද මුස්ලිම් ඉස්ලාම් අන්තවාදී වෙනුවෙන් රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යවල මෙහෙමක් තියෙනවා. ඒක තේරුම් ගන්න නැතුව අපි කතා කරන්නේ. අවසාන කරන ගොර සභාපතිතුමනි, අවසාන වශයෙන් මගේ ස්වාධීන ඉල්ලීම තමයි කරුණා කරලා දෙපාර්ශ්වයේම අය මේකේ ඇත්ත තේරුම් ගන්න උත්සාහ කරමු. අභ්‍යන්තර මණ්ඩලයකින් කවුරු හරි මැදිහත් පුජ්‍යලයක මැදිහත් වෙලා අඩු ගානේ මේ කොමිෂන් සභාව සම්පූර්ණයෙන් සමීක්ෂණය කළා. දැනට තියෙන වාර්තා සමීක්ෂණ අරගෙන කිසිම දේශපාලන ගැති නොවි බලය ලබා ගැනීම වුණා පැත්තකින් තියලා අපේ බුද්ධියංශ විනාශ කරන්නේ නැතුව කරුණා කරලා මේ ගැන හැදෑරීමක් කරලා හැම පක්ෂිකින් දෙමළ සන්ධානය පොදුජන පෙරමුණ විශේෂයෙන්ම විපක්ෂයේ ප්‍රධාන පක්ෂය සමගි ජන බලවේගය මුස්ලිම් පක්ෂ මේ ඔක්කොම එකතු වෙලා මණ්ඩලයක් පත් කරලා ඒක අධීක්ෂණය කරමු අපි ස්වාධීනව කරලා මේකේ ජාත්‍යන්තර මැදිහත් වීම මොකද්ද? රට ඇතුලේ අන්තවාදයේ ස්වභාවය කොහොමද? මේ අන්තවාදයේ අවසන් කරන එක වචනයක් කියලා මම අවසන් කරනවා. මේ අන්තවාදයේ මතවාදී ස්වභාවය ඉවර වෙලා නැහැ ලංකාව ඇතුලේ. ත්‍රස්තවාදයට පදනම් වෙච්ච අන්තවාදය නිලවිදියටම යනවා. ඉස්කෝලේ පොතට 9 වෙනි ශ්‍රේණියට විරුද්ධ ආගමිකයා මරන්න පුළුවන් කියලා ලිව්වේ කවුද? කවුරුවත් අහන්න ඉස්කෝලේ 9 පොතට ලියලා තියෙන්නේ. ඉස්ලාම් පාඩමේට කවුද ඒක ලිව්වේ? ඒ නිසා කරුණා කරලා මේකේ මතවාදී ස්වභාවය, අන්තර්ජාතික ස්වභාවය, ජාත්‍යන්තර ස්වභාවය තේරුම් අරගෙන අපි කතා කරමු කියලා ඉල්ලා හිටමින් සභාපතිතුමා.